මාමේ ආරාමයට පළමු වරට පැමිණියේ අදයි. මහත් විලක්ෂණයේ පිළිබඳව ගැටලුවක් ඇත. පහදා දෙන්නේ නම් උදාහරණ සහිතව පහදා දෙනෙමින් ඉල්ලා සිටිනවා ඉදීමක් කරමු. මේ විලක්ෂණයේ පිළිබඳව විවිධාකාරයෙන් විග්‍රහ කිරීම කළා තියෙනවා. අපි දේශනා කරපු ඔය විතර ගාස් විතර සහිතයි සීරි දැඩිවල මේ විග්‍රහ ගාස් විග්‍රහ තියෙනවා. දැන් මේකදී අපි දකින්න ඕනේ මෙහෙම දෙයක් තියෙනවා. ධර්මයක් නිවේදනය කිරීමට අපිට අවශ්‍යතාවයක් නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ වචන වලට අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ආදී වශයෙන් අදහස් දීලා තියෙනවා. දැන් අපිට මේක විවේචනයක් අවශ්‍යතාවයක් නැහැ. අයි මෙච්චර කල්මත් අනිත්‍යයි දුක්ඛයි අනාත්ම කියන මේ වචනේ භාවිත කරමින් ධර්ම හරයක් ලැබෙයිද කියලා බලලා තියෙනවා. මේක අපිට දැනගන්න විශේෂ දෙයක් තියෙනවා. 18 කෝටියක් නිවන් අවබෝධ කළා කියන ප්‍රධානම මංගල ධර්ම දේශනාව චතුරාර්ය සත්‍ය අංග සම්පූර්ණ වෙන්න ධර්ම දේශනාව. ඒ තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ බලරැස ඉතිපතනාරාමයේදී දේශනා කළා කියන පළවෙනි මංගල ධර්ම දේශනාව පිළිබඳව උන්වහන්සේම දේශනා කරනවා. මහණෙනි මේ සාරිපුත්ත මා විසින් එදා දේශනා කළපු ධර්ම චක්කේ විස්තර කරන්න විවරණය කරන්න සම්පූර්ණ පෙන්වා දෙන්න අති දක්ෂයි. මහනි මේ සාරිපුත්ත ඇතුළු කරන්න වදනය කරන්න පෛරු පාසනය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රහන්සා කරලා ගුණ කියලා වැඩි. ඒ අවස්ථාවේ මුල් කරගෙන එක අවස්ථාවක සරියුත් හාමුදුරුව එදා පෙන්නපු ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ විස්තර කළ සත්‍ය විභාග සූත්‍රයේ කියන සූත්‍රයේ විග්‍රහ කළා. බුදුරජාණන් වහන්සේගේම අනුගතිය පරිදි දේශනා අටුවාවල සඳහා වෙනවා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරන වෙලාවේ ඉදි කඳු පිළත්තර ප්‍රමාණයක තෝක්ෂම ශරීරම අවාගින්න දිව්‍ය බ්‍රහ්මාදී අය දසදහසක් හිටියා කියලා. ඔය සත්‍ය විභංග සූත්‍රයේ දේශනා කරනකොට හරියට හඳුනුව ඉදි කඳු පිළත්තර ප්‍රමාණයක 60ක් හිටියයි කියන මෙච්චර මේ වරහඳා 18 කෝටියක් නිවන් අවබෝධ කරලා කියන දිව්‍ය බ්‍රහ්මයන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ අහනවා. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ කරපු දේශනාව තව ටිකක් විග්‍රහ කරලා කරපු දේශනාවක් තමයි සත්‍ය විභාග සූත්‍රය. දැන් ඔය සූත්‍ර දෙක තුල අලංගු වෙනවා චතුරාර්ය සත්‍ය සම්පූර්ණ. අපිට අවශ්‍ය වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම නම් ප්‍රධාන වශයෙන් දුක්ඛාර සත්‍ය අවබෝධ කර ගැනීම. දුක්ඛාර සත්‍ය විග්‍රහ කරලා තියෙන ඔය සූත්‍ර දෙකේ තියෙන කොටස් වල කිසිම අඩුවක් නැහැ. යමක් අනිත්‍ය නම් ඒ දුකයි. අනිත්‍ය නම් දුක නම් ඒක අනාත්මයි කියලා විග්‍රහ කරනවා තවත් සූත්‍රවල. පැහැදිලි නගර සූත්‍රවල දීපු සිංහල අර්ථ වශයෙන්. දැන් යමක් අනිත්‍ය නම් ඒ දුකයි කියන මේ තීරණය ධම්මචක්කප්පවත්තන සූත්‍රයයි සත්‍ය විභාග සූත්‍රය දෙකෙන් දුක්ඛාර සත්‍ය පෙන්වා දෙන්නේ දාලා බලලා පෙන්වන්න කෙනෙක් ඉන්නවා. දුක්ඛාර සත්‍ය වෙන්නලා තියෙන්නේ කොමක් නිසා දුකයි කියලා සූත්‍ර දෙකෙන් පෙන්වන්න කිව්වොත් ඔය සූත්‍රයේ අදුවක් තියෙනවා කියලා කාටවත් කියන්න බෑ. පෙළදහ පිටියේ ඉතරම සූත්‍ර දු. ධම්මචක්කප්පවත්තන සූත්‍රයයි සත්‍ය විභංග සූත්‍රයයි. යමක් දුක වෙන හැටි වෙන්නලා තියෙන විග්‍රහය තමයි සත්‍ය විභංග සූත්‍රයේ තියෙන්නේ. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක දුක, පරිදේව දුක, දුක්ඛ දුක්ඛේ, දෝමනස දුක්ඛේ, උපායාස දුක්ඛේ කියන මේ දුක්ඛ ටික කොහොමද දුක් වෙන්නේ කියලා. හොරලා තියෙන ප්‍රවේදීන සත්‍ය විභංග සූත්‍රය. යම් විච්ඡන් න ලබති තම්පි දුක්ඛං කියලා වෙන්නලා තියෙනවා. යමක් කැමතිසේ නැද්ද ඒ දුකයි. කුමක් කැමතිසේ නැද්ද කුමක් හේ නිසා දුකද කියන කාරණේ විග්‍රහය විවංග කරලා තියෙනවා. ජාති ධම්මානං ආවසෝ සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති. එවැත්නි මේ ජාති ධර්මයේ කියන සත්‍යෙන්න මෙහෙම කැමැත්තක් උපදිනවා. අහෝ වතමයන් න ජාති ධම්මානම් අස්සා. අනේ මට මෙහෙම ජාති ධර්මයක් ඇති වෙන්නේ නැත්නම් කියලා ඉඳන් කැමැත්තක් ඇති වෙනවා. නකෝ පනීතං ඉච්ඡාය පත්තබ්බ. ඒ වුණාට ඒ කැමැත්තට සිද්ධ වෙන එකක් නෙමෙයි. ඉදම් පියම් පිච්ඡන් ලැබෙදි සම්පි දුක්ඛ. මෙන්න මේ නිසා කියනවා කැමැති යමක් නැත්නම් දුක කියලා. එහෙනම් ජාති දුක වෙන්නේ කොහොමද? කැමැති නැති නිසා කියලා කියම ලක්ෂණ වෙන්නලා තියෙනවා සත්‍ය විභංග සූත්‍රය. ජාති දුක ඇති අනිත්‍ය නිසා කියලා වෙන්නත් තියෙනවද? කැමති නැති නිසා කියලා වෙන්නත් තියෙනවා. ජරා ධම්මාලං ආවසෝ සත්තාලං ඒවං ඉච්ඡා උප්පද්ද. ඇවැත්නි මාන සත්තාන අවතෝ ඒවා ඉච්ඡා උපය ඇවැත්නි මේ ජරා ධර්මයේ ධර්මතාවය කියන්නේ මේ ලෝක සත්‍යෙ මෙහෙම කැමැත්තක් ඇති වෙනවා අහෝ වතමයන් න ජරා ධම්මාලං අත්තා මට මේ ජරා ධර්මයක් ඉන්නේ නැත්නම් කියලා අදහසක් ඉන්නේ නකෝපණී ඉතං ඉච්ඡාය පත්තබ්බා ඒ උනාට ඒක ඇවැත්තන සිද්ධ වෙන එකක් නෙමෙයි ඉදං කියම් පිච්චන්න ලබදී සම්පිතුක මෙන්න මේ සා කියනවා කැවිති යමක් ලැබීමේ දුකයි කියේ නැහ ජරා ධර්මයේ දුක වෙන්නේ ඔන්න ඔය විදිහට කියලා මේ ව්‍යාධි ධර්ම වර්ණ ධර්ම ශෝක ධර්ම පරිදේව ධර්ම දුක්ඛ ධර්ම දෝමනස් ධර්ම උපායාස ධර්ම කියන ඔක්කොම ඔය විදිහට වෙලා තියෙනවා එහෙනම් අපිට 아무 දෙයක් අප කියන්න ඕනෙත් නෑ විවේචනය කරන්න ඕනෙත් නෑ බුදු දහමට අනුව අපිට කියන්න පුළුවන් කැවිතිසේ නැහනම් දුකයි කියන එක බුදු දහමට එකද සත්‍ය විභංග සූත්‍රයේ පැහැදිලිව විස්තර කරලා තියෙන එකම එහෙනම් අපි කිව්ව කැවිතිසේ නැති නිසා දුකයි කියන එක වැරදි කැමතිසේ නැති නිසා දුක දෙන්නේ ජාති ධර්ම ජරා ධර්ම ව්‍යාධි ධර්ම වරණ ධර්ම ශෝක පරිදේව දුක් දෝමන උපායස ධර්ම මේව අයිති වෙන්නේ අන්ත දෙකටද මධ්‍යම ප්‍රතිපදාව දෙකයි දින අන්ත දෙක ඔය වගේ සැරිසරන්න වෙන්නේ ජාති ධර්ම වල ජරා ධර්ම වල ව්‍යාධි ධර්ම වරණ ධර්ම වල සැරිසරන්න වෙන්නේ අන්ත දෙකේ සැරිසරන ආයත අන්ත දෙක විග්‍රහ කරනකොට කොහොමද කරන්නේ ෝජායන් කාමසු කල්ලිකානි යෝගෝ හීනෝ ගම්මෝ පෝතු ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ අනත්ත නෙමේක අනත්ත අනත්ත සංහිතයි එන අනත්ත සංහිත දැරගත්තහම දකිනාක දෙයක් මොකක් නිසා දෙහිම වන්න කැවිසේ නැති නිසා දුක ගෙනදෙන නිසා මෙවා අනත්ත සංහිතයි අනිත්ත දුක්ක අනත්ත කියලා තෝලා තියෙන එක වැද්දක් තියෙනවා අපි කියන අනිච්ච දුක්ඛ අනාත්ම කියලා. දැන් ඒක ධර්මානුකූල නේද? කැමැති නැති නිසා දුකයි ඒ නිසා අනාත්මයි. අනාත්ම කියන්නේ අනාත නිසා. ඒක අර්ථය ඒකයි. අනාත්ම සහිතයි. අර්ථයක් නෑ හරයක් නෑ. බුදුරජාණන් වහන්සේ මේ පංචස්කන්ධය විග්‍රහ කරන තේ ලහන්. මහණී වෙන පිළිදු දැකලා තියෙනවා. දැකලා තියෙනවා ඒ වෙන පිටු වල ගන්න හරයක් තියෙනවා ඒ අර්ථයෙන් අහතේ අර්ථයක් තියෙන හරවත් වෙන පිටක හරයක් නේ අවදාහරි මේ රූපස්කන්ධය පිළිබඳව වෙන පිටක් වාගේ දැකලාද උගලට යථාර්ථය වැටහෙනවා නේ අනර්ථ හැටියට දකින්න කියලා පෙන්නන දෙනවා පැහැදිලි වාණි දියබූලු වෙනවා බිඳෙනවා ඔය දියබූලේ හරයක් එහෙම තියෙනවා හරයක් නැතිවම අහලා තියෙනවා හරයක් නැහැ මේ වේදනා කියනවත් එනවා යනවා එනවා යනවා ගේනවා විදි විදි යනවා මොකටද ගන්න දියබු බුලුවා එහෙනම් මේ වේදනා වලම හරයක් තියෙනවා මහනි හරයක් නෑ කියලා දැකලා ඔබලා වේදනා විඳින්න පුළුවන් දැන් මෙහෙම කරපු දේශනාවට සංඥා සංකාර විඥාන කොට මහනි මිරිඟුවේ හරයක් තියෙනවා ජලයේ වගේ පේනවා ගිනි ජාලාවක් තියෙනවා ඒක හරයක් එහෙම තියෙනවා පෙළෙන හැටි එහෙම හරයක් නෑ වාණි සංඥා පිටිවල කවදා හරි හරයක් නැහැ කියලා ඔයගෙ දැක්ක මිරිඟුවක් ආයි කියලා. ඔබලට මිදෙන්න පුළුවන්. මාගේ අපෙන් ලතුනායි පෙන්නේ හරයක් නැති වදක් ලැබෙන්නේ. හරයක් හොයාගෙන යන මිනිස්සේ කෙහෙල් කඩක් හොයාගෙන ගිහිල්ලා. හොඳ කඩක් හම්බුනම හරය ගන්න කියලා. කඩ කපාගෙන වතුරු වෙලා වලුව හරයක් හම්බ වෙයි. අන්තිම වතුරු ඇරිය හරයක් හම්බ වෙයි. වාණි සංකාර අරගෙන හරයක් හොයලා විනිහ බැලුවොත් එකින් එක ගලවලා වෙන් කරලා බැලුවොත් කේල් කඳ වතුර ගියාවා මිසක් ඔය හරයක් නන්නේ. ඔන්න ඔහොම දැක්ක දාට සංකාර පිළිවඳව හරයක් නිතුව දැක්ක දාට සංකාරයේ මිදෙන්න පුළුවන්. মানে මායාකාරිය විචාකාරිය ඉන්ද්‍ර ජාලිකේ. විවිධාකාර නැති දේවල් ඇති දේ මවලා පෙන්නනවා. උන් වෙන්නන බොරු වල හරයක් තියෙනවා. ඇත්තද ඒ පෙන්නා? ඒක බොරුව. ඒක හරයක් එහෙම තියනවාද පෙන්නන්න හැටි. හරියට මේ විඥානයත් ඔන්න මේ මායාකාරියක් වා. නැති දේවල් ඇතිසිය මවලා පිළින විඥානය හරයක් නැහැ කියලා දැකදාට විඥානය නිරෝධ කරගන්න පුළුවන්. එහෙනම් අපිට තියෙන හරයක් නැති බව දකිනවා නම් නිවන් දකින්න පුළුවන් කියන එකට හොඳ සාධක බුදු දානමාතික දේශාවල් තියෙනවා. අපිට කිසි ප්‍රශ්නයක් කරන්න දෙයක් නැහැ. හරයක් නැහැ කියලා දැනගත්තා නම් හරි. ඒකයි දැනගත්තේ. එහෙනම් කැවිසියේ පැවැත්මක් නැති බව, ඒ නිසා දුක බව ධර්මයේ පැහැදිලිව වෙන්නලා තියෙනවා. කැවිසියේ පැවැත්මකුත් නැත්නම් හරි එතකොට ඒක දුක නම් ගෙද දෙන්නේ දැනසිල්ල ගෙද දෙන්නේ නැත්නම් ඒ වගේ එකම වැඩ පිළිලපල් හරවත් ඒවා නෙවෙයි කියලා තේරුම් ගත්තා. ඔව් අනිච්ච දුක්ඛ අනාත්ම කියන අර්ථයෙන් තෝරාගත්තා අපි අසන්න. ඔය කෙවිල ගැලපෙන. දැන් ඔකින් අපි බලන්න ඕනේ. කැවටිසේ නෑ, ස්ථිර නෑ කියන මේ වචන දෙකේ වෙනස බලන්න. ස්ථිර නැත්නම් දුකයි කියලා කිව්වෝ. ලෝක සම්මතයේ පරිදි සම්මතයට විරුද්ධයි. ස්ථිර නැති ක්‍රියාදාමයක් නිසා තමයි ලෝක සත්‍යය පංචකාමියම විඳින්නේ. පංචකාමී දුක කියලා කියන්නේ නෑ, පංචකාම සුඛය කියලාමයි කියන්නේ බුදු දන්වා. එහෙම සුඛයක් නෑ කියලා කිව්වේ. හැබැයි මේක උපරිම සුඛයේ හැටියට පෙන්වන්නේ. පංචකාමී දුක කියලා කියන්නේ නෑ, පංචකාමී සුඛයි. ඒ නිසා ලෝක සත්‍යය හැදෙනවා. මානි සුඛයක් නැත්නම් ආස්වාදයක් නැත්නම් ලෝක සත්‍යය හැදෙනවද කියලා. ආස්වාදය තියෙන නිසාම මේ පංචකා විශ්ේ කරා. ඒක නෑ කියලා පෙන්නේ වෙන. එන අපි දකින්න ඕනේ මෙන්න මෙතෙන්. පංචකාමයේ සුඛයක් ඇති කරනවා. පංචකාමයේ උදා කරන්නේ කෙවඳු වැල පිළිවෙලකින්. අස්තිර වැල පිළිවෙලකින්ද ස්ථිර වැල පිළිවෙලකින්ද? දැන් හිතන බලන්න. ඇහැට එන්නේ රූප මාත්‍රය, වර්ණ මාත්‍රයයි. වර්ණ මාත්‍රයක් ඉන්නක් ඉතිර වුණා නම් එහැකින් රූපයක් බැලිය හැකියි. රූපයක් ගොඩනගාගෙන හැඩයි වැඩයි ලස්සලා කියලා බලන්න පුළුවන්. මොහොතක් මාසයක් ඇවිදලා විනිවිද යන රූප මාත්‍ර පිළිබඳව මනසින් ගනුගුණ කරගත්තොත් සටහනක් මුල් කරගෙන මේබඳු රූපයක් මට පේනවා කියලා අපි නිගමනයට වදිනවා. සත්පරයා බැලුවොත් එහෙම ශරීරයක් දිහේ කෙනෙක් දිහා බැලුවා. සත්පරේට කෝටි ලක්ෂ වාර ගාන කැලින් තන බලලා තියෙනවා. කෙස් බලනකොට ලොම් පේන්නේ නැහැ. නාහේ බලනකොට කල පේන්නේ නැහැ. ඒ දැන වර්ණ මාත්‍රයයි ඒක හැරෙට පේන්නේ. පේන්නේ පේන වර්ණ මාත්‍රය අහිදී ගහන මොහොතක් යනකොට කෝටි වාරකින් ලක්ෂ ගානක් මාත්‍රයකින් අතීතයට යනවා. අතීතයට ගියලා වුණා ගෙවිච්ච එක. ගෙවිච්ච රූපයකින් අපි දකින්න පුළුවන් රූපයක්. අපි දකින්න රූපය මොකද්ද? ගෙවි ගිය මතක සටහන් සම්පින්දණය කරලා මනසෙන් ආකෘතියක් හදලා ඒ ආකෘතියක් රූපයක් හැටියට දකින්න. ලෝක සත්‍යය මනවරණ රූප කියන්නේ හදාගත්තේ වර විස ආකෘති වලට විස ඇහෙන් දකින්න මාත්‍යෙට නෙමෙයි. එහෙනම් ඉත්‍ත්‍යත්‍යක් ඇති වැඩ පිළිලක් නම් තිබුණේ ඇහෙන් කරන වැඩ පිළිල. ලස්සන රූපයක් දකින්න පුළුවන්. ලස්සනක් කියලා නිගමනය කරන්න පුළුවන්. රූප රාගයක් ඇති වෙනවා. එහෙනම් යම් යම් තැනක රූප රාගයක් හට ගන්නවා නම් ඒ දන ඒ හට ගන්න හැටි දකින්න ඕනේ. ඒකේ අසාරත්වය දකින්න ඕනේ. එතකොට රූප රාගෙහි යම් චන්ද රාගයේ රූපෙහි යම් චන්ද රාගයක් බඳිනවා නම් ගුණනාගත රූපී චන්ද්‍රාගයේ වැදෙනවා විතර මාත්‍රික වර්ණ මාත්‍රී චන්ද්‍රාගයේ වැදෙන්නේ නැහැ කාටවත්. ඔබ දකින්න ඕන. මේ චන්ද්‍රාගයේ වැදෙන්නේ ගෙවිලාගිය මොහොතක මතක අතීත සතහනක්. ආකෘතියකයි අපි චන්ද්‍රාගයේ හිඳ වැදගෙන තියෙන අපි ගුණනාගත රූපී. ඔබ දකින්න ඕන. අපි අහන කලින් පදයක් අහන්න පුළුවන්ද කියලා. අම්මා කිව්වා. කලින් ඇහුවා. වෙන කොහෙන්ද ඇහුවේ කියලා තර්ක කරන්න අපුළු. අපි ඇහුවොත් මෙහෙම දෙයක්. අම්මා කියන්නේ වෙලාවක් එහෙම ගියාද කිය පොට්ටක් හරි. සත්පුර කාලක් හරි ගියාද? සත්පුර කාලක් හරි ගියා. අම්මා කියන වචනේ ගියා. අපි ඇහුවොත් එහෙම. සවුන තත් අපි උදාහරණයක් වශයෙන් තත්පරයක් ගමු. තත්පරේ පළවෙනි තුනෙන් එකේදී ආයන්න කිව්වා. දෙවෙනි තුනේ ඉන්නේ කදී අල්මයන් සද්දේ කියලා කරා. තත්පරේ අවසාන තුනේ ඉන්නේ පංගුවේදී මායන් සද්දේ කළා. එන ආයන් සද්දේ කරලා ඉතින් අල්මයන් සද්දේ කරනකොට පළවෙනි තත්පරේ පළවෙනි තුනේ ඉන්නේක ගෙවිලාද නැද්ද? ඒක ගෙවිලා. ගෙවිච්ච සද්දේ කලේ තිබුණොත් එහෙම ස්ථිර වෙලා අල්මයන් සද්දේ දාන්න පුළුවන්. කාන්ට ආයන් සද්දේ සැවුදෙදී තියෙනකොට අල්මයන් සද්දේ තාවන නිසා මොකක් අපි තෝරගන්න පුළුවන්ද මේ ආයන් සද්දේ අල්මයන් සද්දේ කියලා? මායින් සද්ද කියන එක තුලින් දෙකක් ගිහිලා තත්පරේ. අවසාන තුලින් එකේදී මායින් සද්ද ආවා. නෑ මායින් සද්ද ඇහෙනකොට ආයින් සද්ද යල්මයින් සද්ද ගිහිලා නේ. අනේ දිනනවා. එහෙනම් අම්මා කියන අකුරු තුන එක සැරේ ඇහුනොත් එහෙම අම්මා කියන පදයක් අහන්න පුළුවන්. එක්කෙනෙකුට ආයන කියන්නේ කියනවා ඒ විලාම අනික කෙනෙක් අල්මයන් කියන්නේ කියනවා අනික කෙනා මා කියන්නේ කියනවා. තුන් දෙනාම එක මොහොතක එක සැරේ ආ කියනකොට අනික කෙනා මුන් කියනවා අනික කෙනා මා කියනවා මොකද කිව්වේ කියලා හෙව්වොත් අම්මා කියව කියලා කියන්න පුළුවන්. එහෙනම් අම්මා කියන පදේ අහලා තියෙන හිතෙන්ද අනේ පදේ වටහා තියෙන හිතෙන්නේ ආයු සද්දියාව ගිවිලා ගියා කණේ නෑ දැන් ඒක. අල් මයින සද්ධියාව ගිවිලා ගියා එකයි කණේ නෑ. මයින සද්ධියාව ගිවිලා ගියා එකත් කණේ නෑ. හැබැයි හිතේ තියෙනවා අම්මාගෙන් සද්ධියක් ඇහුවා. මම අහලා තියෙනවා ඔබේ. ගෙවිච්ච ශබ්ද මාත්‍ර හිතෙන් එකතු කරලා අතීතය මතක සටහන. මතක සටහන් සම්පීඩනය කරලා හිටන් යම් කතාවකට. පදයක් වශයෙන් ගොතලා හිටන් හිතෙන් අරගත්තා. එහෙනම් මොහතප්පාසා ගෙවි ගෙවි යන විනිවිදි යන ක්‍රියාකාරීත්වයේ නැති දෙයක ශබ්ද පදයක් අහන්න පුළුවන්. එහෙනම් ශබ්ද රාගයක් ඇති වෙන්නේ පදයකටද? ශබ්ද මාත්‍රයකටද? ශබ්ද රාගයට හිත වැදින්නේ හිතෙන් ගොඩනගාගත්ත ශබ්ද කතාවක. කලින් කලින්ද ගත්තේ ඒක. කලින් ගත ආරමුණු මාත්‍රය. ඒක ගෙවිලා ගියා. හිතේ සටහන් වුණා. ඊළඟ ආරමුණු මාත්‍රය ආවා. ඒකත් ගෙවිලා ගියා. ඒකත් හිතේ සටහන් වුණා. සටහන් වෙච්ච අතීත ආවර්ජනයක් කරන මොහොතක අතීත ආවර්ජනින් පෑන එකතු කරලා වැඳහම් පදේ හැදුණා. අම්මා කියලා හින්දුවක් කියනවා. හරි මිහිරි නාද. මොකෙන් දැරුවු? කලින්. කල මුල්ලුණා. හිතෙන් පදේ හදාගෙන නඟ නඟ පානවා. ආස්වාදෙන්නේ. ශබ්ද ආස්වාදෙන්නේ. අපි හිත වැඳින්නේ මේ ලෝකේ රූපාස්වාද, ශබ්දාස්වාද, ගන්ධාස්වාද, රසාස්වාද, පොට්ටබ්බාස්වාද කියන පංචකාමී හැදින්නේ. ඔය ආස්වාදෙට හිත වැඳගෙන. ආස්වාදෙ කොහෙද ලැබුණේ? වර්තමානයේක නෙමෙයි. අතීත මතක සටහන් මොහොතක අතීත මතක සටහන්. හිතෙන් ගොඩනගාගත්ත දෙයක්. මෙන්න මේක දකින්න ඕනේ. මෙන්න මේක දැක්කහම අනිත්‍ය වැඩ පිළිලා අනිසාවන් තමයි රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම ඔක්කොම ඉඳලා පංචකාම. නේ අනිත්‍ය වැඩ පිළිලකින් සුව විදල නැහැ. අනිත්‍ය නම් දුකයි කිව්වම හරි. අනිත්‍ය සංසප්ති දෙයක් තියෙනවා පංචකාම. අනිත්‍ය නිසා නෙමෙයි. ඔය අනිත්‍ය ධර්මතාවය නුඹලා නම් පංචකාමයේ ගොඩ නැගෙන්නේ. නමුත් ගොඩ නැගිලා ආවෙක අපි කැමති හේනේ. දැන් අසහනයක් නැහැ. කැමති දෙයක් නැතුවයි කියන්න පුළුවන් කාටවත්. එහෙනම් කිසිම තර්කයකට වාදයකට ගෝචර කරන්න බැරි. නියම ධර්මයේ මූල ධර්මයේ දේශනා කරලා තියෙනවා. සත්‍ය විභංග සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. හරි කැමති මේ ප්‍රහද්ද පවත් ගන්න, රූප පවත් ගන්න. නමුත් බැරි දෙයක් කරන්න හදන්න. කැමතිය කරන්න හදන්නේ පවත් ගන්න ඕන හැටි. කැමතිය පවත් ගන්න බැරි නිසා දුක් විඳිනවා. අසහනයටපත් වෙලා මතුමතු බලාපොරොත්තු වෙනවා. දින එක ගෙවිලා ගියා. කැමතිේ වැදුනේ නැහැ. කැමතිේ වැදී නැති නිසා යලි යලි කක් ගොඩනගාගෙන ආස්වාදයෙන් ඉන්නවා කියලා ගොඩ නැගුණා. මනසේ ගොඩ නැගුණා. අනේ මතු බලාපොරොත්තු හටගන්න කැමැත්තක් හටගන්න හේතු. කැමතිේ නැති දේවල් පස්සේ ගිහිල්ලා කැමැත්තක් හොයනවා. අනන්ත සංසාරයේ පටන්ගෙන මේ දකා කොලිත් ඕකයි. කැමැතිේ නොපවතින දේක් පස්සේ ගිහිල්ලා කැමැතිේ පවතින දේක් හොයලා. කොරන්නේ වැරිලා තියෙනත් ඔකයි විදලා තියෙන දුක විතරයි. මෙන්න මේ නිසා කියනවා කැමතිේ පවත්තන්නේ වැරදියක් පස්සේ යනකොට දුකයි යදනිච්ඡන් තන් දුක්ඛන් කියන එක යථාර්ථය ඕක. හැබැයි ਉਹ පදවලට අකුරු ඇමිනුවේ කවුද? බුදුරජාණන් වහන්සේ නෙමෙයි. දැන් අවුරුදු 1000කින් මෙහා පැත්තේ කට්ටි. යදනිච්ඡන් තන් දුක්ඛන් කියන වදනේට පදවලට අකුරු අමුලා තියෙන වටාකුරු සාස්ත්‍රය. වටාකුරු සාස්ත්‍රයේ පාලි භාෂාවක් කියලා අකුරු නැහැ. පාලි වල. සද්ද විතරයි තිබුණේ. අක්ෂර සාස්ත්‍රයක් නිෂ්පාදනය කරන දවස් 1000කට මෙහා. ඒ කාලේ ඉරුවාගේ අදහසට අනුකූල අක්ෂර සාහිත්‍යය ඇමිනවා ඉතින්. ඒගොල්ලෝ යදනිච්ඡන් තන් දුක්ඛන් කියලා යන් දුක්ඛන් තදනත්තා කියලා ලියුවා. ඒ ලියාවකේ කරගෙන ඉතින් අපි ඒ අනුවද භාවිත කරනවා. යදාර්ථය මොකද? යමක් කැමතියි නැහනම් ඒක දුකයි. කැමතියි නැහනම් දුක නම් ඒකේ අසාරයි ඒක සාරත්වයක් නෑ. අසාර දේවල් පස්සේ ලෝකයා ගමන් කරනවා සරිසරසර සාරත්වයක් හොයගෙන. ඔන්න ඔය පොඩ තේරුම් ගත්තනම් ත්‍රිලක්ෂණේ තෝරගත්තා. ඔබ තේරුම් ගත්තා නම් ධර්මයට විරුද්ධ නැහැ. සත්‍ය විභංග සූත්‍රයේ එකඟයි. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ එකඟයි. ওই දෙකේ චතුරාර්ය සත්‍ය අඩුපාඩුවක් නේද දීලා තියෙනවනේ. අපිට චතුරාර්ය සත්‍ය දකින්න ওই තුලින් බැයි. අනේ එකින් දැනගන්න ඕන. එහෙනම් යමක් කැමැතිසි අපි පාලි භාෂාවේ පද ටික පැත්තකින් තියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වචනේ අමතක වේවා අදහස වැටේවා. කාලසිටු පුත්‍රයා ධර්ම දේශනා කළා. කාලසිටු පුත්‍රයා සෝවාන් ඵලයට පත් වුණා. කාලසිටු පුත්‍රයා ධර්ම දේශනා කරනකොට වචනේ අමතක වේවා අදහස වැටේවා කියලා ධර්ම දේශනා කළා. ඒක වචනයක්වත් මතක නැහැ. අදහස වැටුණා. කාලසිටු පුත්‍රයා සෝවාන් ඵලයට පත් වුණා. එහෙනම් මාර්ගඵල අවබෝධයට අවශ්‍ය කරන්නේ වචන පෙළ නෙමෙයි. අදහස. අදහසයි අවබෝධය ලබා දෙන්නේ ප්‍රඥා බහල කරලා. ඒක අරගන්න ඕන. අන්න අදහස තේරුම් ගන්න බැයි නම් කවදාවත් මාර්ගඵල අවබෝධය තවස කියන ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. නේ අදහස නිවැරදිව ගත්තා නම් යමක් කැමතිසේ නැද්ද? ඒ හේතුවෙන් ඒක දුකයි. නැවතත් කැමති ඇති දෙයක් කරන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා බලන කවදාවත් මේ ලෝකෙ කිසිම දෙයක් කැමතිසේ පවත්වන්න බෑ. ඇස කැමතිසේ පවත්වන්න බෑ, රූප කැමතිසේ පවත්වන්න බෑ, චක්කු විඥානෙ කැමතිසේ පවත්වන්න බෑ, චක්කු සංස්පර්ශේ කැමතිසේ පවත්වන්න බෑ. චක්කු සංපාසයෙන් ජනිත වේදනාවක් ඇති කැමතිසේ පවත්වන්න බෑ. බලාපොරොත්තු මොකද්ද? මනවලණේවා කැමතිසේ පවත්වන්න. එළිය කරගන්නද? එළිය ආසානියටපත් වෙනවා. නතර වෙන්නේ නැහැ. මොකද කරන්නේ? ඒක හිත වැඳගෙන එවන් රූපයක්, එවන් ශබ්දයක්, එවන් ගන්ධයක්, එවන් රසයක්, එවන් ස්පර්ශයක් මතු හරි ලබන්න ඕන. කොහොම හරි අල්ලා ගන්න ඕන. මතුවල හිත තියෙන. සතර ගාමට මුල පෑදෙන. මෙන්න මේකෙන් තමයි චන්දරාගේ සංසාර ගමනට හේතුකාරක වෙන භවයට අල්ලා හිටි. යම් දවසක මතු තෝණෑ කියන බලාපොරොත්තු අත්හැරිච්ච දාට මට මනවල රූප ඕනෙත් නැහැ, ශබ්ද ඕනෙත් නැහැ, ගන්ධ ඕනෙත් නැහැ, රස ඕනෙත් නැහැ, ස්පර්ශ ඕනෙත් නැහැ වගේ හිතන්න ඕනි. දැන් මොකද වෙන්නේ? චන්දරාගේ නිදහස් වෙච්ච දාට ගමන ඉවරයි. මෙන්න නිවන් මාර්ගය. ඔනේ වෙහිච්ච දෙන්න. මේ ඔබ තෝරා ගන්න ඕනේ. වෙහිලා දිනවා කිව්ව හොයි. යමක් කැමති නැත්නම් ඒ හේතුවෙන්මයි දුක හට ගන්න. කැමති වෙන්නේ නැමයි එලා කරන්. අන්තිම ප්‍රතිඵලය බලපුවහම කැමති නෑ. ගොඩ නගාගෙන සදහට භුක්ති විඳින්න හිතාගෙන ගොඩ නගන. අවසාන ප්‍රතිඵලය ජාතිය. ජාතියක් හැබැයි නම් ජරා මරණ දෙකටපත් වෙනවා. ඒක වටිනවා කියලා හිතාගත්තා නම් ශෝක පරිදේ දුක් දුමනස් පායසෙන් පාදිනේ වෙනවා කි විනාශ වෙනවා. ජරාවට පත්න වෙන මරණයට පත්න වෙන යමක් නිස්පාදිනේ කරනවා කියන ආස්වාද විඳින්න. එහෙම දෙයක් ලෝකේ නැහැ. මෙන්න මේක දැක්කේ නැති නිසා පරිත්‍යාගෝපාදි දැක්කේ නැහැ කිය. පරිත්‍යාගෝපාදි ගොඩනගන්නේ කේ හැටි දැක්කේ නැහැ. පරිත්‍යාගෝපාදි ගොඩනගන්නේ ජරාවට මරණයට පත් කරන දේවල් මිස වෙන දෙයක් නෙමෙයි කියලා දැක්කම. ජරාවට පත්න වෙන මරණයට පත්න වෙන කොච්චර ප්‍රියමනාපයක් හිතුවත් ගොඩනගන්න එකක් පරිත්‍යාගෝපාද අනුකූල නැත්නම් මුළු පටිච්චසමුප්පාද වැඩ පිළිවෙලම අසාර වැඩ පිළිවෙලක් මිසක් සාර වැඩ පිළිවෙලක්. ඔන්නෝක දැක්කලාට මුළු පටිච්චසමුප්පාද වැඩ පිළිවෙලම අසාරයි කියලා දකින්න. එහෙනම් අවිද්‍යාව ප්‍රත්‍ය සංකාර ගොඩනගෙන පසාරයි. සාරත්වයක් හම්බ වෙන්නේ නැහැ. දුකට හේතු වෙනවා. අසානීයට පත් කරවනවා. සංකාර ප්‍රත්‍ය ය විඥානය හටගැත්තේ වෙන අසාර මිසක් කවදාවත් සැපට හේතු වෙන්නේ නැහැ. ඒක දුකට අසානීයට හේතු වෙන එකක්ම නිපදෙවි. විඥාන ප්‍රත්‍ය නාම රූපය හටගත්තා නම් ඒකත් අසාරයි. සැපකර හේතු වෙන්නේ නැහැ, හිතාගත්ත විතරයි සැපට හේතු වෙනවා කියලා. සිද්ද වෙලා තියෙන දුකට හේතු වෙන්නේ, ජරා මරණයට හේතු වෙන්නේ. මෙන්න මේ ක්‍රමෙල මුළු පටිච්චසමුපාදයේ විග්‍රහය බැලුවා නම් පේනවා, පටිච්චසමුප්පන්නව හටගත්ත සියලුම දේවල් අසාරයි, දුක හේතු වෙනවා මිසක් දැනසිල්ලට හේතු වෙන එකක් ඔය අතර නැහැ. මොකද හේතුව? ජරාවට මරණයට පත් වෙලා වෙනසිලන දේවල් තමයි ප්‍රියමනාපයෙන් ගොඩනගන්න හේතුව. ප්‍රියමනාපය ගොඩනගන්න උත්සාහ කළා, ජරාවට මරණයට පත් වෙලා වෙනසිලියක් බිහි වුණා. ඕක නෙමෙයි අපි ජීවිතේ වෙලා තියෙන්නේ. මේ හැම එකක් ගානේම පරිත්‍යාගම්පන්න ක්‍රියාවලිය බලන්න පුළුවන්. ගොඩනගා ගන්නවා සැප පහසු හොඳ දේ. නිපාදිනේ උනේ ජාතිය ජරාවටපත් වෙලා මරණයටපත් වෙන එක. හොඳ ඇඳුමක් හොයාගන්න ඕනේ. ගියා සාපුව. ලස්සන මල්වැල තියෙන හොඳ ක්‍රමානුකූලව හදලා තියෙන හොඳ ෂර්ට් පෙද්දක් නැත්නම් ගවුන් පෙද්දක් නැත්නම් අවශ්‍ය කරන පෙද්දක් ගත්තා. මේක හොඳ ට්‍රේලර් කෙනෙක් විදිහට වහන්න ඕනේ. ඔක්කොටම මේක හරියට වහන්න බැහැ. හොඳට හැදලා මහන්න පුළුවන් අහවල් කෙනා. දීලා මස්වක් ගත්තා. දැන් මේ ප්‍රියමනාපයෙන් හිත තියලා මස්ව ගත්තේ ඇඳුම නිස්පාදනය වුණා. ජරාවට වැහැරීමට මරණයටපත් වෙන ඇඳුමක් නිස්පාදනය කරලා සාධාරණික ඇඳුමක් නිස්පාදනය කරගෙන හපුණා. කුංචි කාලේ නම් මෙවෙනකන් කරලා තියෙන්නේ උරු. ඒ හදාගත්ත ඇඳුම වල හිත වෙලා තියෙන්නේ මොකද? කිල්ටු වෙලා දිල්ලා හිටන් පැත්තකට දාපේ කෙනෙක් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් කැඩලා බිඳලා විනාශ වෙලා ගියා. ඒක කලා බිඳ විනාශ කර දැම්මා. ඒක කැරි විදි විනාශ වී ගියා. ඔඩියට කොහෙද? කැමති නෑ ඒක. කැමත මොකද්ද? නැවුම් විදියට හදාගත්ත ඇඳුම හැමදාම එහෙම දිනනවා නම් කැමති. ඕක රැකගන්න ගෙන ආපු දායකලා. බැරිලා හරි කෙල පොඩක් එහෙම වැටෙයිද? බුලත් ඉර කාපු එකක් ගන්න ඉඳගල් නැහැ. ඌ හිනාවුනොත් එහෙම කටින් කෙල විසුනොත් එහෙම මගේ ඇඳුම ඉවරයි. විදහල කරලා ගිහලා හිටගෙන යන එක ඊට වඩා හොඳයි කියලා හිටගෙන හරි යනවා පස්සේ. වටපිට යනකොට ජනේ දැල්ලා තියෙනවා නම් එහෙම හොඳට ලැහැත්තිනවා. ඔක දැන් කෙල පාරක් ගහයි මෝඩයෝ. අගයවත් එහෙම ගැඳුමට වැන්නොත් මොකද වෙන්නේ? ඒක රැකගන්න සෑහෙන මහන්සියක් ඒක. ඉඳගන්න ගිහින් බලපුවාම හරි වැඩි ඉඳගන්න විදිහක් නැහැ. දූවිලි ටිකක් ගෑවිලා සීට් එක. දැන් ඉඳගත්ත ගමන් ඇඳුම කුණු ගෑවේ. සකිනවා. සැකල හැකල අන්තිමට අවුරුදු 10ක් ගියන පස්සේ අහන් අර සැකල කරේ ඇඳුම කෝ. සැකකද? අනේ වන්ද පාංකලයක් දාලා එහා පැත්තට දාලා තියෙන එක තමයි. ඇයි ඔක රකින්නේ කොච්චර දැඟලුවා? රැකගත්තා. ඔය ඇඳුම නිසා එක හොඳට තියෙන කාලේ වැඩියෙන් දුක් විඳේ. පරණ වුණාට පස්සේ. අර තාම විදිහට ඇඳගෙන යන දවස තමයි වැඩියෙන් දුක් විඳින්නේ. කුණු පොඩ්ඩක් ගැවුණොත් ඉති. අලුත් ඇඳුම කුණු ටික ගැවුවා. ඉතර වද දුන්නා වැඩි. ඔය ප්‍රමේයෙ එන්න එන්න ගිහම මේ වර්ණ වෙලා කලමල් වෙලා ගෙඩේ ඇඳිලි ගන්නට ආවට පස්සේ කුණු ගැවුණාම තමයි. එන වැඩිපුරම දුක් දීලා තියෙන වැඩිපුර ආසා කරන වැඩිපුර හොඳයි කියන දේවල්. ඒ වෙලයි දුක දුන්නේ. ආගේ හරි ළමයි ගෙදරට හදා ගන්න දෙන්න. ඔය අතරේ මගේ ළමයා කියලා හේගුත් උපදිනවා. දැන් මගේ ළමයායි පිට ළමයායි දෙන්නම ගෙදර. දැන් වෙනසක් එහෙම දකින්න නැද්ද අමුත්තා? වැඩිපුර කම්පණේ ඉන්නේ කායි කොයි ළමයාගේ? ළමයා කියන්නේ දිද හැදෙන, කුණු වෙන, නොයේ රෝගාබාධයන්ට ගොදුරු වෙන, විකෘති අදහස් දරන, තමන් කැමති නොපවතින විදිහ අදහස් ක්‍රියාත්මක කරන තවත් පුද්ගලයෙක්. දැන් පුද්ගලය දෙන්නම ක්‍රියාත්මක වෙනකොට තමා කැමති ක්‍රියාත්මක නොවන වැඩ පිළිවෙලට වැස්සු. ලිඩක් හැදුණු. ලිඩේ හැදෙන කාර්ත කියලා බලනකොට. හදාගත්ත කාර්ත ලිඩේ හැදෙනොත් ඉතින් අමාරු නෑ. මගේ කියලා බලාගත්ත කාර්ත ලිඩේ හැදෙනොත් අමාරු වැඩි. කෑමක් කරන් ඉන්නේ වගේ. අර හදාගත්ත එක ඉතේලා කරනවා විස ලොකු හොඳ හරිය. අනිකට රොඩ්රි ගහම් වෙයි. දැන් මොකද වෙන්නේ? මලයා කාවයි කොහේ කිද්ද මන් දන්නේ නැහැ. මල පෙරිතියා මගේ දරුවට කන්දක් නැහැ. ගෙනාව කියලා අලු කාලා ගිහලා ඔක්කොම ඉඳකින් ඉඳ කාලා කන්නේ පැටි. ඔහොම කියනවා. ඇයි ඉතල බැලලා ගෑ තමන්ගේ එක. අපේ පුතා හරි කලිතරයි අලු. උර බැලුව හමුනා කන්ද. ඒක පස්සේ ඒකද? ඒක ජයග්‍රහණය තමන්ගේ පුතා කියලා සන්තෝෂ වෙන්නේ නැද්ද මේ? දැන් මේ ඇලීමයි ගැටීමයි ආවේ කාගෙන්ද? මමත් මේ වැඩිපුර බදාගත්තේ යමිද්ද? ඒකෙන් නේද? මමත් මේ බදාගත්තා නැතනම් ඒ හැම වස්තුවෙම හොදු උරුමයක් තියෙනවා. මොහොතෙන් මොහොත ගෙවිලා වැහැවිලා වෙන දකින්න අපල යන්නේ. කැමති දේ නොපවතින බව. ඒක ඔකට මුරුම. ඒ උරුමේ නිසා මමත්යෙන් වැඩිපුර අල්ලගත්ත දේ දුක වැඩි කරනවා. ආශාවෙන් අල්ලගත්ත දේ දුක දෙනවා කියෝක. මෙන්න මේක දකින්න ඕන. නැ කැමති දේවල් ඒවට විනාශයටපත් වෙනකොට ආශාවෙන් යන්තරම දෙඩිව අල්ලගත්තාද? හදුණාද? ඒ තත්ත්වයට පත්තිය වළක්වන්න බෑ තමන් බැඳුන පළියට. මම කිව්වට, මගේ කිව්වට, මගේ ආත්මය කියලා ආත්මාදී වශයෙන් ගත්තට ඒකේ උරුමය වෙනස් කරන්න නම් ඒ අවචින්නට අදහකට බෑ. ඒක අපේ චීස් අදහසක් විතරයි. මෙන්න මේක යථාර්ථයෙන් දකින්න පටන් ගත්තට පස්සේ මම කිව්වට මම වෙන්නේ නැති. මගේ කිව්වට මට ඕන හැටියට පවත්වන්න බැරි. මගේ ආත්මය කියන කිසිම සාරාත්‍යයක් නැති දේවල් වලට නේද මම කිව්වේ, මගේ කිව්වේ, මගේ ආත්මය කියලා වැටහෙන දවසක් එනවා. මෙන්න මේ වැටහීම ප්‍රබල වෙනකොට මම කියන එක හිස්දයක්, මගේ කියන එක හිස්දයක්, මගේ ආත්මය කියන එක හිස්දයක් මේක වළුවා. හිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා වැටහිච්ච දාට. එහෙනම් මේ මිම්මතු වෙනවාද මම කියනවාද, මගේ කියනවාද, මගේ ආත්මය කියනවාද, ඒ දෘෂ්ටියේ ඉන්නවාද කියලා බලනකොට. ඔන්න ඒ දෘෂ්ටිය විදින දවසක් කියනවා. ඔන්න ඒ දෘෂ්ටිය විදින දවසට කාය සත් කියලා ගන්න දෘෂ්ටිය ඉවරයි. අවදාහරි විචාර සත් කාය දෘෂ්ටිය ඉවරයි. ඊට පස්සේ ආ එකක් දකින්නවා. මෙච්චර කල් ඇලිලා ගැටිලා දැවිච්ච එක දැන් නැහැ. සාන්ත වුණා, ප්‍රණීත වුණා, හිත නිවන් දැක්ක. නිවන් සාන්තියේ උරුම වුණාට පස්සේ අධ්‍යක්ෂ අනිවල් නිවීම අධ්‍යක්ෂා. ඒතං සාන්තං ඒතං පරිණීතං. එහෙම සාන්තා, එහෙම ප්‍රණීතා. දැන් නිවන ගැන සැකයක් තියෙනවා. අධ්‍යක්ෂ නිවන ගැන උට සැකයක් නෙ. පිටිකිච්ඡා තියවර. දැන් ඔහු මොකෙන්ද එකට වත් උනේ? යථාර්ථයේ යථාදාගමේ ප්‍රඥාවට මතු කරලා යථාර්ථයේ සිහි කළා මතු කරලා ප්‍රඥාවෙන් ඉඳලා වත් උනා මිසක්. බිම්බලා ගිහින් වත් උනා. උඩ බලාගෙන ගිහින් වත් උනා. සුදු ඇඳුමක් අඳගත්ත හින්දාපත් උනා. සිවුරක් අඳගත්ත හින්දාපත් උනා. වෙන වතකින්පත් උනා. නෑ ඒක කිව්වත් නෑ. මොකේ ඉඳලා හරි යථා ධර්මයේ යථාර්ථයේ සිහි කරලා ලැබු ප්‍රඥාවෙ මෙතනපත් උනා. එන ක්‍රමයේ දැනගත්තා වෙන ක්‍රමයක් නෑ නිවන් දකින්න මේක විතර. සුතමාවර්තේ නිවන් දකින්න බෑ කියලා දැක්කා. අධ්‍යක්ෂින් තුනක් ලැබුවා. සක්කාය දිට්ඨි තීව්‍ර විදිකිච්ඡා තීව්‍ර සීලපත පරමාසත් තීව්‍ර සංයෝජන තුල බෙදහැරලා සෝවන් ඵලයටපත් වෙනවා. මෙන්න ලැබෙන ක්‍රමයේ ඉතින් මේකට භාවනා කරලා ඇත්ත කිපියෙන්ද උඩ ගියා වගේ නම් මිනා ඕ සෝවාන් වෙලා. එළියක් දැක්කා. හරි. සිදුරි එළිය දකින්න වගේ සෝවාන් වෙනවා කිව්වේ. එළිය දැක්කම හරි. සෝවාන්. ওই යටි කුණු අදහස් දාලා මනස මොට කරනවා. ඉතින් ওই කුණ කාලය වෙලා හිටන් ඊට පස්සේ මම සෝවාන් වන්නන්නේ නැහැ කවුරු කිව්වත් අහන්නේ නැහැ. ඒක හරියටම හරි ආයෙ වෙනස් වෙන්නේ නැහැ කි කි. යථාර්ථය මොකක්ද? ඉතින් දකින්න ඕනේ මේ ප්‍රඥාවේ නිගමනය. ප්‍රඥාවේ තීරණය, ප්‍රඥා ගෝචරය මාර්ගඵල කියන්නේ. උඩ යන එකක්වත් එළිය වැඩෙන එකක්වත් නෙවෙයි. යාවේ බාහිරේ කරුණු ධ්‍යාන ලැබින්ට ධ්‍යාන ලැබෙනකොට ධානී ස්වභාවයන් ඒ ඒවා මේකට පටලවලා මිනිසු විනාශ කරනවා. ප්‍රඥාධික පුද්ගලයා ප්‍රඥාවෙන් යථාර්ථය දකින්න කොහොමද? ඉතින් ඒ පැවිදි ත්‍රිලක්ෂණයේ දකින්න ඕන. ඔවා විග්‍රහ කරලා තියෙනවා පොත්වල, සීදිත්ත කියලා උඟක් විග්‍රහ කරලා තියෙනවා. සැක නැතුව හොරා ගන්න ඕනේ, ධර්මයට විරුද්ධ නැහැ. කැමැති නැත්නම් ඒක දුකයි, එන්ස එක හරයක් නැහැ කියන අදහස ධර්මයට එකඟයි. ඒක නිවන් මාර්ගයට ඉතාම ආසන්න බව පේනවා පැහැදිලිව විමර්ශනය කරගෙන යනකොට. නිවන් දකින්න පුළුවන් දියා බව පේනවා. ඒ නිසා ඒ මාර්ගය අනුගමනය කරනකොට පැහැදිලිව නිවන් දකින්න. මේක තේරුම් ගන්න. ප්‍රඥා තියෙන පටිච්ච සම්පදායේ එන නාම රූප ධර්ම විග්‍රහ කර දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. දැන් මේවා අපව විග්‍රහ කර කියනවා. ඔය පොතේ හතර විග්‍රහ කරලා තියෙනවා නාම රූප පිළිබඳව. ඔය පොත බලනකොට මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර තියෙනවා. නාම රූප මොනවද? කොයි කොයි ආකාරයෙන් නාම රූප කියන්නේ? නාම රූප විවිධාකාරයි. ඒ ඔක්කොම විග්‍රහ වෙලා තියෙනවා. දැන් අපි පුවක් කියලා වචනයක් කියනවා. පොදුවේ වචනයක් කිව්වා. ඔක්කොම පුවක් තමයි. සුළු ගොලෑගෙඩියක් පුවා. වැහිච්ච ගෙඩියක් පුවා. මඩේ දාපු ගෙඩියක් පුවා. සිංහල පුවා, රට පුවා කියලා තව එකක් තියෙනවා, ඒකත් පුවක් නෑ. ලේන්තරි පුවා කියලා තියෙනවා, ඒකත් පුවක් වර්ගයක්. නැව් පුවා කියලා තියෙනවා, කටේ දාලා හපන්න බෑ ගල් ගෙඩියව જાතිය. ඒකත් පුවක් නෑ. විලකන පුවා ගෙඩිය බින්දෝ. එළිවිර කියන. අර බඩ හිඳින්දයි උරුතුරු ගොලෑගෙඩිය කියලා දිනහම ආ කියලා දෙනවා. මොකද අපි මෙගෙනාවි. ගුවක් නේද මේ? මොකක් ගුවක්ද නැහැ නෑ කියන්නේ. ඒක ගුවක් තමයි. හැබැයි විඩක් කන ගුවක් ගෙඩිය ගේන ගමන් ගුවක් කිව්ව පළියට ගුවක් ගෙනහලා හරියන්නේ නෑ. ඒකේ ගැලපෙන జాතිය ගෙඩිය ගහ දෙන්න. කුණු වෙච්ච ගුවක් ගෙඩිය ගහ දෙන්න. ඒක මොකක්ද? යව විඩක් කන ගුලයි මේ කුණු වෙලා. මරගේ ගුවක් ගෙඩිය ගහ දෙන්න. අප ගුවක් ද නැද්ද? ගුවක් නම් තමයි. ඉල්ලුවේ ගුවක් නේ ඔව් ගුවක්. හරියයි. මෙන්න මේ විදිහේ තැනට ඔබිනේ දේ බලන්න ඕන. පෙටි ගුවක් කියලා වර්ගයක් තියෙනවා. බේත කරගන්න. ඒකට පැහිච්චා නෙවෙයි ගන්න. ගොලයක් ගුවක් හයිවේගෙන එනකොට හපලා වේලලා ඒව තමයි ඒ කරගන්න. පෙටි ගුවක් කියලා මම කරුම් කගෙන තියෙනවා. දැන් හරියයි. ඒ නිසා තැනට ඔබින විදිහට මේ වචනේ දාන්න ඕනේ ඒක ගන්න. ඒක උපමාව. මෙන්න මේවාගේ නාම රූප කිව්වහම මේ විඥාන පත්‍යා නාම රූපම් කියනකොට ප්‍රවෘත්ති චිත්තාවලිය හටගැනීමේ පටිච්ච සමුප්පාද ක්‍රමයක් තියෙනවා. ඒ විඥානීය නාම රූප එක ක්‍රම. දැන් මේ ප්‍රතිසන්දි විඥානයක් වශයෙන් ප්‍රතිසන්දිය ලැබලා විඥානයක් ගන්ධබ්බේක වශයෙන් රූපෙන්තරෝ වේදනාවෙන්තරෝ සංඥාවෙන්තරෝ සංකාරෙන්තරෝ විඥානික ගමනක් හිටීමක් වැඩිවීමක් සිටියක් නොකිරීම කියන උපදේශනාව තේරුම් ගන්න ඕනේ. එහෙනම් ගන්ධබ්බයලා යනවා මිසක් විඥානික සනීයයන්ද බෑ ගැවකට ඉන්න තැනකින් ලැබිලා විඥානයක් යනවා නම් රූපය සමගමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙම විරාමයි විඥානයක් ක්‍රියාත්මක වෙමින් ලකින්ද හම්බෙන්නේ. එතන මේ විඥානයක් නාම රූපයක් ගොඩනගන්න මෞඛිතේට ගියට පස්සේ මෞඛිතේ හැදෙනවා නාම රූපය. විඥාන පත්‍යා නාම රූපං කිය. ඒක බුදුරජාණන් වහන්සේ සමහර තැන්වලදී උදාහරණ පෙන්නනවා. ආනන්ද විඥානීය මෞඛිතර වැස්සෝ වැසේ නැත්නම් නාම රූපයක් මව ගැබේ හට ගන්නවා. ඒ තව අර්ථයක්. ඒකත් නාම රූප වර්ගය. නොහෙතම් පන්තික නැහැ ස්වාමීනි කියලා උත්තරය දෙනවා. විඥානීය මෞඛිතර ඇතුළුනො හට ගන්නවා. එහෙමනම් හට ගන්නවා. මෞඛිකර ඔක්කාන්ති විලා මෞඛිකේ ඉවත්ව ගියෝ මෞඛිකේ නාම රූපේ වැඩෙනවද කියලා නෝ හේතම් බන්තිය කියලා උත්තර නැහැ ස්වාමීන් වහන්සේ වෙන්නේ නැණි කියලා මේ නිසා කියනවා විඥාන පත්‍යා නාම රූපං කියලා උත්තරයක් දුන්නා විග්‍රහ කරලා ඒ තව ක්‍රමයක් ඕක පටලවන්න බෑ ප්‍රවෘත්ති විඥාන ප්‍රවෘත්ති පත්‍ය සමපාදී හිත විදියා හටගන්න විඥානය ඒකේ නාම රූපවල මේ සියල්ලම පටිච්ච සමපාදී වෙනකොට ඒ තැනදී නාම රූප තේරුම් ගන්න ඕන වේදනා සංඥා සංකාර විඥාන නාම සතර මහා භූත සහ සතර මහා භූතයන්ගෙන් අල උපාදාය රූප රූප කියලා කියන එක විග්‍රහ වෙනවා. ඕකම හරි සියලු නාම රූප එහෙමයි කියලා ගන්න බෑ. තව තැන් වල පෙන්නනවා. නාමයෙන් රූපය වෙන් කරන්න බෑ කියලා. උදාහරණයක් පෙන්නනවා. කොරාට ගමන් කරන්න බෑ ඇස් පේනවා. කනට ඇස් පේන්නේ නැහැ ගමන් කරන්න විදියක්. කනාගේ කරවල කොරාණක් ගන්න පස්සේ කොරා පාර පෙන්නනවා කනා ගමන් කරනවා. මෙහෙම අටුවාවල උපමාවක් පෙන්නලා කියනවා මෙන්න මේ වගේ නාමයයි රූපයයි ගමන් කරන්නේ එකට කියලා. එකක් නැහැ එකක් පවතින්නේ නැහැ කියලා. නැ විඥාන ඒක පෙන්නකොට වේදනා සංඥා සංකාර විඥාන මේ නාම සතර මහා භූත සහ සතර මහා භූතයන්ගේ උපන් රූප රූප කියලා නාම රූප විග්‍රහය තව දෙනෙක වෙන්නේ. ඕක අතින්ද පටලවන්න කියෝ. දැන් ලොකු ප්‍රශ්නයක් වෙනවා. රූපේ නාමයේ වෙන් කරන්න බෑ කිව්වොත්. කතා පිළියක් ඇන්න මෙ මැරෙන්න. දැන් තියෙනද වේදනා සංඥා සංකාර විඥාන එතන කියලා නෑ වල රූපේ නැද්ද? වලකන්ද තියෙන්නේ? වෙන් වෙන්නේ නැද්ද? වෙන් කළා වෙනවා නෑ කියන්නේ. එන වෙන් කළා වේදනා සංඥා සංකාර විඥාන නාම සතර මහා බුද්ධහ එකින් හටගත්ත උපාදාය රූපේ රූප මේ දෙක වෙන් කරන්න බෑ කිව්වොත් එහෙම මේ ලෝකේ එක රූප වස්තුවක් නිකන් තියෙන පුළුවන් නාමින්තර නෑ. මේ හැම එකකටම හිත් තියෙන්නේ මේ දස් කල්ලට හිත් තියෙන්නේ පොළොට හිත් තියෙන්නේ දී જાති වලට ඕන මේසෙට පුටුවට හිත් තියෙන්නේ. ඒ රූප තියෙනවා නාම තියෙන්නේ බෑද වෙනවද? දැන් මේවා තේරුම් ඒ නාම රූප මොකද? සතර මහා භූතිය යම් කිසි ශක්තියකට ගොනු වෙලා යම් නම්මිතාවයකට නැඹිලා හිටුණා. ඔන්නේ නම්මිතාවයේ නාම කියනවා. ඒතන නාම ඒකයි. ඒ නම්මිතාවයට අනුකූලව හතර මහා භූතයන්ගේ ඔප් නැඟුනේ යමද්ද ඒක රූප කියනවා. ඒ නම්මිතාවයේ දීනතාකල් තමයි රූපේ ඒ ආකාරයෙන් නැඹිලා තියෙන්නේ. ඒ නම්මිතාවයෙන් ඉවත් කළොත් ඒ රූපේ ඒ ආකාරයෙන් තියෙන පිළිරැන්. අන්න අයින් කරන්න බැරි නාම රූප දෙක. ඒ නාම රූප වෙන මාන්තය. නාම රූප කියන විවිධ ආකාර. විඥානීය නාම රූපය බැහැගන්න තව ක්‍රමයක්. ඒ මොකද්ද? ජීවත් වෙලා ඉන්න මිනිස්සේ යම් කිසි සංකාරයක් ගොඩනගනවා. එයා යම් කිසි පුරුද්දක් පුරුදු කරගන්නවා. ලති ලක්ෂණයක් හදා ගන්නවා. මත්යන් නොබීපු මිනිස්සේ තරුණ වයසනක මත්යන් නොබී ඉඳලා ඉන්න මිනිස්යාට හිත තියෙනවා. බොණ්ඩ පටන් ගත්තොත් මත්යන් වලට හුරු වුණොත් ටිකෙන් ටික ටික කාලයක් යනකොට මත්පැන් බොන ලොකු ආසාවක් ඒ හිතේ හටගන්නවා. ලොබී ඉඳ බැරි කමකුත් දෙනවා, හරි අසහනයක් වෙනවා. දැන් ඉතලා හිත තිබුණා, නමුත් මත්පැන් බොන හිත තිබුණේ නැහැ. දැන් ඒ හිතේ ආගන්තුකවන් නැව උපක්ලේශයක් එකතුලා මත්පැන් බොන හිතක් ඇතිලා. අන්න සංකාරපත්‍ය විඥාන කියලා හටගත්ත තව ක්‍රමයක්. මත්පැන් වීමෙන් හටගත්ත විඥානි දැන් තියෙනවා. ඉතලා තුනි හිතන්න පුළුවන් විඥානි තිබුණා. ඒකේ මත්පැන් බොන ඕන නැහැ කියනවා බලා හොරුසක් තිබුණේ නැහැ. මත්පැන් වීර් නැවරු වෙච්ච හිතක් තිබුණා. මෙන්න හිත විඥානය පාටපත් වුණා සංකාර මුත්‍රාවේ. මේකට කියන ප්‍රෝත්‍ය පරිච්ඡේද සම්පාලි ක්‍රියාවලි. අන්න ඒකේ වැහැගන්නා නාම රූපය. විඥානයේ නාම රූපය වැහැගන්න. මත්පැන් බීමල හටගත හිතක් තිබිට නිසා විචේලා බැහැපු නැතිව දැන් ඒ හිතේ බහින. ක්ලබ් එක දින දැන බීමත්කම සම්බන්ධ යාළු අවශ්‍ය කරන බයිට් එක බෝතලෙ ඒවැ පාට වර්ණ වර්ග හොඳ එක නරක එක වැඩිපුර මත වෙන එක විවිධාකාර දැන් අධ්‍යක්ෂ වලින් බහලා තියෙනවා. ඉතින් යන්න ක්ලබ් එකට. අහවල් එකට නෑ යන්න බෑ. මොකද? උන් කසි මාක්ෂය කරනවා. ඒක හොඳ නෑ. හොඳ ඒවා ගන්න යන අහවල් එකට. දැන් මොකේද බහලා තියෙන නාම රූපේ? ක්ලබ් එකේ නාම රූපේ බහගෙන තිබුණා හිතේ. අර මත්පැන් බොන්න ඉස්සෙල්ලා කොහෙ හිටලා තිබුණාද? ඔවා වහිනවා. නෑ. ඉදා හිටපු යාළුවකෝ දැන් හිටපු යාළුවා කවුද? දැන් හිතේ බහගෙන ඉන්න අලුත් යාළුවා හතිය. තනි නබ්බේ අහල් එකයි නේ උනා හරි ජොලි හොඳට සින්දු කියනවා හොඳ බජාව දාන්න පුළුවන් අරුත රෝල ගහන්න පුළුවන් උන් දෙන්නත් අල්ලගම් දැන් දෙන්නේ රූප හිතේ බෑවි අන්න විඥානේ නාම රූප වහින්නේ දැන් ඒක වෙන මාර්ගය නේ ඔයා කරේ විඥාන පත්‍යා නාම රූපන් කියන එක තලින් තන්ට ගන්න ඕන ප්‍රතිසන්දීදී එක විදිහ ප්‍රවෘත්ති ක්‍රියාවලියේ තව විදිහ ඔය විදිහට දකින්න ඕන දව්‍ය වස්තු වල නාම රූප එක විදිහ අන්නේක දකින්න ඔක්කාන්තිකනේ නාම රූපං අඤ්ඤමඤ්ඤා සාජාතපත් වෙන පත්‍ය තව ක්‍රමයක් ඔක්කාන්තින මොහොතේ වලට ගන්ධබ්බේ යනකොට නාම රූපේට අඤ්ඤමඤ්ඤපත් වීම ප්‍රත්‍ය වෙනවා ඒකේ මේක මේකින් එක සම්බන්ධ වෙලා ඒ නාම රූපය මොකද කලලයේ කියන නමයි කලලයේ කියන නම දාලා හිටන් හදාපු දෙන හැලකට හතර මහා භූතයන්ගේ රූපය අධජකේ තියලා නාම රූපය අදිනවා බදී ඒ නාම රූපේද අර ගන්ධබ්බයාගේ තිබුණා වූ නාමයයි වේදනා සංඥා සංකාර විඥාන කියන නාමයයි සතර මහා භූතයන්ගේ හැටගත සූක්ෂම කයයි ඒ නාම රූප දෙක ගිහිල්ලා අර කලලේ නැති නාම රූපෙට අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වෙනවා අන්න ඔක්කාන්තිකනේ නාම රූපං අඤ්ඤමඤ්ඤ සාජාපත් වේපත් වේ කියලා කිව්වේ ඒක නෑ ඉතින් මෙයාගේ නාම රූප විවිධ ආකාරයි මෙයා පටලවා ගත්තාම දකින්න බෑ නාම රූප තේරුම් ගන්න සංකෝප විදිහට දකින්න ඕනේ. එහෙම දැකලා පරිච්ඡේදපාදී තෝරා ගන්න. පටිසන්ධි එකක්, ඔක්කාන්ති එකක්, පටිසන්ධික්කනේ මේ විදිහට නෙවෙයි යන්නේ. පටිසන්ධික්කනේ විපාකාභ්‍යා කතා නම් කඩත්තාජ රූපාණං කම්මපත්තේන පටි ඒක තව ක්‍රමයක්. කර්මජ රූප සහ එදෙන හටගත්තේ විපාක විඥානයි. එදික extent ප්‍රත්‍ය වේ. පටිසන්ධි මොහොතේ. ඔක්කාන්තික නිනා රූප අඤ්ඤවඤ්ඤ වශයෙන් ඉතිරිවෙලා ප්‍රත්‍ය වේ. ඔබ ටික. පටිසන්ධි මොහොතේදී නාම රූප සම්බන්ධයෙන් කතා කරන්නේ. විපාක ආභ්‍යා කතා නම් කඩත් ආද කර්මජ රූප. අව්‍යාකෘත විඥානයි. ওই දෙක සම්බන්ධ වෙනවා අපි අපේ. විපාක පටිසන්ධි අවස්ථාවේ. ඔක්කාන්තික අවස්ථාවේ සම්බන්ධයෙන් නාම රූප. ඒකෙන් සත්‍යය ගොඩනගිලා ඉවරයි. සංජාතිකය. එයා තමයි ඔක්කාන්තිකය. ජාති සංජාති වෙනකොට ජාති වෙනකොට පටිසන්ධි ලැබලා ඉවරයි. සංජාති වෙනකොට ගන්ධ අභ්‍ය හැදිලා ඉවරයි. ඔක්කාන්ති වෙනකොට ගන්ධ අභ්‍ය කියලා ඔක්කාන්ති වෙනවා ඔක්කාන්ති අවසාව බලයි. මේ බලන පටිසන්ධි වෙනවා කියලා කාලා හදාගත් එකක් නිසා ධර්මයේ තියෙන එකක් නෙමෙයි. බලන්නේ වෙන ඔක්කාන්ති. ගන්ධ අභ්‍ය ඔක්කාන්ති හොන්ති ගන්ධ අභ්‍ය ඔක්කාන්ති වෙනවා. එහෙමයි පෙන්නන්නේ. බලන පටිසන්ධියක් වෙනවා කියලා උදාහය පෙන්නපු කිසිම ධර්මයක් නෙමෙයි. විග්‍රහ කරගන්න දන්නේ නැති නිසා පස්සේ හදාගත් අභිවාදාගෙන වහන් කියලාගේ අදහස. ඉතින් නාම රූප විග්‍රහය ඔය ක්‍රමයට තේරුම් ගන්න ඔක්කොම විග්‍රහ කරලා තියෙනවා පොත පොත බලනකොට තේරෙයි. ටිකක් මම විග්‍රහ කරලා දුන්නේ ඒකයි. කී දේවා වැනි සතුන් ඇති වූයේ මෑතකදීය. එවිට මෙම සතුන් අභිනව සතුන් නේද? දැන් ඉතින් මේක හොඳට තේරුම් ගන්න ඕන කාරණා. සතුන්ගේ වර්ධනයක් වෙන කාලයක් තියෙනවා. සතුන්ගේ හිඟ කාලයක් තියෙනවා. අඹ වාරයක් තියෙනවා, අඹ අවාරයක් තියෙනවා. අඹ වාරයට ඕන ඕන දැන් වල අඹ තියෙනවා. අවාරයට අඹ නැතරව නැද්ද? නැතරව නැතිලා නෙමෙයි අවාරි කියන්නේ. බොහෝ කොට නැතිලා. අවාරයට හැදෙන ගසුත් තියෙනවා. දැන් එක කාලයක් තියෙනවා දෙවර මැස්සන්ගේ වර්ධනය වෙන කාලයක්. හැමතැනම දෙවර මැස්ස. උන්ගේ තකාලයක් තියෙනවා. ඇහැට පේන්නේ දෙවර මැස්සින් නැති කාලයක්. ඒ කාලේ දෙවර මැස්ස නැද කොහෙද? කොතන හරි පුංචි පුංචි කැට වගේ හදාගෙන මැස්ස දහ දිනක ඉඳලා ඉන්නවා. ඒ කාලයක් තියෙනවා. ඒ කැටේ වගේ තිබිච්ච එක කලගිරියක් තරම් ලොකු වල බැලලා මැස්ස දහස් ගානක් ඉන්නවා. වර්ධනය වෙන හැටි බලපුවා මාස දෙකකට වර්ධනය වෙනවා. දැන් වර්ධනයේ දිගටම සිද්ධ වෙනා නම් අවුරුදු 10ක් ගියාම මැස්සගෙන් පිරෙනවා නේද ලෝකෙ? එහෙම වෙනවා. නේ ආයතනකුන්ගේ විනාශයක් වෙනවා. ඉවරටම විනාශ වෙන්නේ. ඒ වගේ කීඩාවා කියන එක යම් කිසි කාලයකදී වර්ධනය වෙන කාලයක් තියෙනවා. යම් කාලයකදී අඩු කාලයක් තියෙනවා. අඩු වැඩි කාලයක් නෑ. මොකද නැති කාලයක් එන වෙන්නන්ට වැඩ මේ අදහස වෙන්නන්ටයි මම කිව්වේ. මොකද කීඩාවා කියන එක අලුතෙන් ඇති වෙන සතෙක් කියලා අහනවා. මොකද දැනුවි ඉන්නේ ඉතර හිටියේ නෑ කියලා. ඉතර නොහිටියාම කියන්න බැහැ. ඉතාලම අල්ප වශයෙන් හිටියා. කුඹරක කීඩාවෙත් දෙන්නේ නැති වෙනවා කියන එක වෙන්නේ නෑ. එකදින නෙමෙයි කීඩාව දහස් ගාණක් ඉන්නවා. කෝටි ප්‍රකෝටි ගාණක් ලැබුණා තමයි කීඩාව වෝදුරක් හැටියට වැටෙන්නේ. දකින්න හම්බුනේ. ඉතින් යම් කිසි සතෙක් ලෝකේ නැත්නම් අලුතෙන් හටගන්න එක අලුත් සතෙක් නෙමෙයි. කීඩා ගන්ධබ්බිය අප්‍රමාණ ඉන්නවා ලෝකේ. ගන්ධබ්බියට ඔක්කාන්ති වෙන්නේ දැනක් නැතුවයි ඉදී. ඔක්කාන්ති වෙන්නේ ගැවක් හටගෙන ඊට අවශ්‍ය පළතලේ හැදුණොත්. එදැයි ඔක්කාන්ති වෙලා හිටන් උන් විශාල වශයෙන් බෝ වෙලා පේනවා සියුම් ශරීරවලු. නැන් නම් මස් වර්ග ඉතාම සුලා කීඩ ශරීරවලින් විද්‍යාමාන නැති. යම් විදියක උන්ට පරිසරය නැති වුණොත්. තවදුරටත් කීඩේ අද්දැවේ ඉන්නවා නම් උන් කීඩා ගන්ධබ්බිය වෙනවා. සූක්ෂම කායිකව කර්මජ කායිකින් හැදිච්ච සූක්ෂම කීඩා කායිකින් උන් ජීවත් වෙනවා. ගන්ධබ්බ ලෝකේ. ගන්ධබ්බ ලෝකේ නැති සත්වයක් නැහැ. මේ ලෝකේ දැන් තියෙන සියලුම සත්වය ගන්ධබ්බ ලෝකේ ඉන්නවා. අවශ්‍ය පසුතාවය නැති නිසා මස්ලී කයකින් ගොඩ නැගිලා පේන්න බෑ. මුලින් හට ගැනීමට මවිප්පියෙක් නෙවෙයි කියනවා. එවුන් හට ගන්න ක්‍රමේ තමයි. අණ්ඩජ ජරාවුජ සංසේජජ ඕපපාති කියන සතු හට ගන්න ක්‍රම හතින් සංසේජජ ක්‍රමේට හට ගන්න. සංසේජජ කියන්නේ අවශ්‍ය කරන රසායන සංවිධි යම් තැනක ගොඩ ගැහුණාද? සකස් වුණාද? අන්න එතෙන්ට හරක් ගන්න. ඒ ගන්ධබ්බය. ඊට පස්සේ ඒ රසායනික සංවිධියෙන් අවශ්‍ය කරන සංයෝග කරගෙන පූර්ණ ගන්ධබ්බය ගන්ධබ්බය පූර්ණ සත්වයක හැටියට නිපදිනවා. මේකට කියන සංජාතික සත්ව. නේද? අර කියන මේ සංජාතික නෙමෙයි දැන් කියන්නේ මේ අර සංසේධජ සත්ව. එහෙම සත්‍ය දැන් කොලියකින් සතෙක් හැදෙනකොට කොලින් හැදෙන සතා කොලින් හැදෙන්නේ කොලිය සතෙකුත් නෙමෙයි පූර්ණ සතෙක් කොලිය නිස්පාදනය වෙනවා වන්දගේ ගන්ධබ්බියක් සම්බන්ධ වෙනවා කොලිය ගන්ධබ්බියගේ ශක්තියට අනුව කොලිය පරිවර්තනය වෙනකොට කොලිය වන්දා වෙනවා ඊට පස්සේ නැති පූර්ණ සතෙක් කියලා කිල්ල යනවා ඊට පස්සේ උට අංගපසංග ඔක්කොම දිනන ඒක සංවාසයේ දෙල උලා තව එකක් කරා ඊට පස්සේ උපින්තර දාලා පිටරේ පැටව හැදෙන ක්‍රමයක් තියෙන කාණ්ඩජ ක්‍රම අණ්ඩජ සත්තු බිහි වෙන ආකාරයේ පිටරේ හට ගැනීම අණ්ඩජ මේ ක්‍රම ඒ ක්‍රම ඊට පස්සේ හට ගන්න මෙන්න මෙහෙම ක්‍රම දෙකක් තියෙනවා එහෙනම් මුලින්ම සතෙක් ඉන්න ඕනේ සතෙක් හැදෙන ලෝකෙට අලුත් සතෙක් බිහි වෙන්නෙත් නෑ ගන්ධබ්බ්‍යා පරිවර්තනය වෙනවා භෞතික ද්‍රව්‍ය වස්තුවක් ඇතිව කරගෙන පරිවර්තන ක්‍රම දෙකක් තමයි තියෙන්නේ නියරේ මිටි තැන් වලින් වතුර බහිනවා තැනක් උස්සලා තියෙනවා උස්සනේ වතුර බහිනවා කවදාත් අපිට හොයන්න බැහැ අපි මිටි තැන් ටික උස්සලොත් මොකද වෙන්නේ අර ඉතලා උස්සනේ දැන් බහින්නේ නැහැ දැන් ඉතින් බහින්න එහෙනම් ලේසියෙන් පහසියෙන් වතුර බහින මිටි තැන් තිබිච්ච නිසා තමයි මිටි තැන් වලින් බැස්සේ මේ වගේ සත්‍යයක ලෝකේ හැදිලා ඉන්නවා මිටි තැන් හැදුනවා විතර මගින් හටගන්න දේහය තන තියෙන. එතෙන්ට යනවා. ඒ සත්තු නැති වෙලා ගියාම ඒතය වැහුනවා. එතකොට සංකේතිත උපත් කියලා මේ ආත්ම කියලා හිතන් ලෝකේ අම්මිතාත්වයක් වශයෙන් ඉන්න කෙනෙක් නෑ. අවශ්‍ය රසායනික ද්‍රව්‍ය එකතු කරලා අර කර්ම ශක්තිය එකතු කරලා භෞතික කය ඒවන් නිෂ්පාදනය කරනවා. ලෝකේ ඉස්සෙල්ලාම සත්තු ආරම්භුනේ තොයි ප්‍රමේ. හැබැයි අලුතෙන් හටගත්ත සත්තු එහෙම නෙමෙයි. ගන්ධබ්බියක් නැතුව සත්වයක් බිහි වෙන්නේ නැහැ ද්‍රව්‍ය වස්තුවක. ඒ බිහි වෙනවා කියන්නේ දැන් නැතිකම. දැන් බුදුරජාණන් වහන්සේ සත්‍යයේ ආරම්භය කනවල නැතා. එහෙම හට ගන්නවා නේද කිමේ අත්‍යකයක් සහිත ප්‍රශ්නයක් අහන. දැන් බුදුරජාණන් වහන්සේ විතර මිසෙල ලේසියෙන් පටවා ගන්න හිතවගන්න පුළුවන් එකක් තියෙනවා. උන්වහන්සේ අපි කියන්නේ මේ අනවතග්ගෝ යම්බික වේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායිති. සත්‍යයේ ඉති බලා ගන්න පුළුවන් හදේක බලා හට ගන්න බව. ඒක ශ්‍රාවක ගෝචරයි. එහෙම ලේසියෙන් හට ගන්නක පෙන්නන්න පුළුවන්. එනම් සත්‍යයේ ආරම්භ වෙනවා මේ ප්‍රමේයය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දේශනා නොකලි ශ්‍රාවක ගෝචර නැති නිසා. නෑ ඊහට ගන්න එක. එහෙම ක්‍රමයක් නෙමෙයි බව දේශනා කළා තියෙන්නේ. ඒක සංසේධි උප්පත්ති. ගන්ධබ්බේ කැදිලා ඒක සිද්ධ වෙනවා. ගන්ධබ්බය එනවා. විද්‍යාවට පේන්නේ නැහැ. විද්‍යාව උපකරණ වලට පේන්නේ නැහැ. නලබටේ ළමයි හදන්න බලාපොරොත්තු වෙයි. ස්ත්‍රී පුරුෂ බීජ එකතු කරලා යාති බාම ඒකේ සංකේතයේදී ජන කාණුවක් දකින්න. අනිත්‍යයෙන් බලලා වෙන් කර ගන්නවා. ඒක ජන කාණුව හැදුනේ අර ඉත්‍රි පුරුෂ බීජ එකතු කරලා තිබ්බ වාදනේ. හැබැයි පැය හයක් ඕක විරුද්ධ කරලා තියන්න ඕනේ බාහිර වාතාවරණය. නැත්නම් ජන කාණුව බිහි වෙන්නේ නැහැ. වාලා තිබ්බ පුළන්න වදින්න ජන කාණුව බිහි වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? ගන්ධබ්බයල ඇතුල් වෙන්න විදිහක් නැහැ. වාතාශ්‍රයක් ඇතිවෙන තරමට සියුම් තලකි. මොකද වාතයේ වැඩි ගණකමයි ගන්ධබ්බයගේ ශරීරය. මේ වාතය ඇතුළේ වෙන මට්ටමක්වත් නැතිලකින් ගන්ධබ්බයක ඇතුළේ ඉන්න බෑ. ඒ නිසා තමයි වහලා තිබ්බ ජනකාන වගුණ නැගින්නේ නැති. විද්‍යාඥයෝ ඒක හොයාගන්න අද වෙනකම් බෑ. ඒගොල්ලෝ නමුත් දන්නවා වහලා තිබ්බ එක හැදින්නේ නැහැ කියලා. දැන් බයහයක් විරුද්ධව තියෙන ආරක්ෂිත ස්ථානික විරුද්ධව තියෙන ඊට පස්සේ ඒක පරිසහා කරගෙන තමයි හටගත්ත ජනකාන දෙකල ඒ ජනකාන සම්පින්දනය පෝෂණය කරලා නලවති දරුවෙක් හදන කලලයක් බිහි කරගන්න. ඉතින් ඒකල මෙහා දාගත්තා අහම්බෙන් හරගත්ත හතු නෙමෙයි. මම ජනකාරුවේ පරන් ඉන්නේක වැඩෙන්න ගන්ධබ්බියක ඇතුළු වෙන්න ඕන. ගන්ධබ්බියක ඇතුළු වෙන්න අවශ්‍ය කෙනෙක් ප්‍රස්තාව තියෙන්න ඕන. එහෙම නැත්නම් එළිය කරගන්න බැහැ. තාමී දේන් ප්‍රශ්න ඇත්නම් දෙව්ලොව ඇති ගත් වතුර පොළව ආදී පිහිටා ඇත්තේ සතර මහා භූත වල කොමන අවස්ථාවෙද කියලා අහනවා. දැන් මෙහෙම හිතා ගන්නකෝ. දැන් අපිට මේ වෙන්නලා තියෙන අපි දැකලා තියෙන මේ පංචේන්ද්‍රිය ගෝචර හරියට අහු වෙන ජල වාපක් ගිනි සුලං කියන හතර විතරයි. වාපක් ගිනි මේ එතකොට මේ ජල කියන තියෙන අපි දැකලා තියෙන. ඒ මේ මස්ලියේ ඇහැට පේන අපේ භෞතික ලෝකයේ අපේ පරිසර මට්ටමයි ඊදී. සතර මහා භූතයන්ගෙන් ගොඩනැගිච්ච දේවල් විවිධාකාර මට්ටම් වල තියෙන. ඒ මට්ටමේ ශරීරයේද ඒක ලෝකයක්. ඒක කිසි අඩුවක් නෑ. දැන් අපිටම මෙහෙම දෙයක් එක දැනගන්න. අපි හැම කෙනෙක්ම දැකපු අත්දැකීම තමයි හීන ලෝකය. මේ කය පැත්තක තියලා හීන ලෝකේ කයකින් යනවා අපිට පේනවා. මනෝමය කය. මනුෂ්‍ය ලෝකෙ කොහොමද යනවත් නෙමෙයි. මේ මනුෂ්‍ය ලෝකේ වාගේම ලෝකයක් මනෝ ලෝකයක් වශයෙන් අපි ගමන් කරනවා. අපි මේ මනෝ ලෝකේ වාතය දැකලා නැද්ද? දැනිලා නැද්ද? ජලය දැකලා නැද්ද? ගින්දර දැකලා නැද්ද? පොළොව දැකලා නැද්ද? ඒවැ සැරිසරලා නැද්ද? ඒවැ කටයුතු කරලා නැද්ද? අපි යමක් අල්ලලා නැද්ද? ගණීවවන දෙයක් හීන ලෝකෙ. අපෙන් අහුවත් යම් කෙනෙක් හීන ලෝකෙ ගණීවවලින් අල්ලන්න දෙයක් තිබුණා නම් ඒ කොහෙද තිබුණේ? ඇහැ කන්න පස්සේ ඇහුවත් එහෙම කොහෙ කියන්නේ? මම ගිහිලා හොඳට නෑවා. හොඳ පොකුණක් දැක්කා. හීනෙන් නෑවා. නාල තියෙන වතුරම වෙනසක් එහෙම තිබුණාද? නාන වතුර ලේ වෙලාව. එහෙම වෙනසක් මොකද තිබුණාද? එහෙනම් ඒ නාල තියෙන ආපෝ ධාතුව කොහෙද ඒක තිබුණේ? මෙලෝදීන පරිශීලනයෙන් කියන්න පුළුවන් ආපෝ ධාතුව යම් තැනක තිබුණා තිබුණ තැනක් තියෙන්න ඕනේ. මේ විශ්වයේ ඉඩ ප්‍රමාණයක් තියෙනවා තිබුණ තැනක් තියෙන්න ඕනේ. නැත්නම් අපි පිළිගන්නේ කොහොමද ඇත්තද? අපි අත්දැකීම දන්නවා අපි ලහලා තියෙන බව. එහෙනම් ඒ වතුර වුණා. ඒ වතුර වල වතුර කියන ස්වභාවය අඩුවක් තිබුණා. ඇඟේ ගෑන සීතලේ අඩුවක් තිබුණා. ඒ ඔක්කොමත් කරගෙන තියෙනවා. මම මේ ලෝක කොතනක පින්නද ඒ ලෝක? එකිනෙකාට පුදුමලේ හීන ලෝකයක් තියෙනවා. මං හීන ලෝකේ ඇදෙන උඹත් හම්බුනා මට කියලා තව කෙනෙකුට කියන්නේ එහෙම හම්බ වෙනවා. ඒ තව ක්‍රමයක්. මෙන්න මේ වගේ මේ භෞතික ලෝකය කියලා මේ අපි කියන්නේ මේ පංචේන්ද්‍රිය ගෝචර හරියට ගෝචර වෙන මත්තම කල්ලාගෙන විතරයි මේ ධාතු ගැන කතා කරන්නේ. සතර ධාතුන් ගැන. මේ සතර ධාතුන්ගේ මූලික අවස්ථාව ආපෝ තේජෝ වායෝ පටගෙන ගති හතර. මේ ගති හතරෙන් ඉස්සෙල්ලාම නිෂ්පාදනය කරන කර්මජ රූපය ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත කියලා නිකුත් වෙනවා. මේ ඔක්කොම සාමාන්‍ය මනසට ගෝචර වෙන්නේ නැහැ, දිවසර ගෝචර වෙන්නේ නැහැ. මේ කලාවර්ණ ඥානයේදී බුදු පියාණන් වහන්සේලාට ගෝචර වෙන වත්තම කී අතිසියුම් රූප කලාව. මෙන්න මේකෙන් හටගත්ත ආපෝ තේජෝ වායෝ පඨවි වන්නගන්ධ රස හෝජා කි. කොටස් අටක් එකතු වීමෙන් හටගන්න සුද්ධාස්තක නැවති ඉතාසියුම් රූප ධාතු. අපේ කිසිම පරිශ්‍රණ උපකරණයකින් ගෝචර කරන්න බෑ. දිවසකට ගෝචර වෙන්නේ නැහැ. ඊටත් අතිසියුම්. එනිසා ඒවට කියන අවිෂේ රූපයි කියේ. භූත රූප, ප්‍රසාද රූප, අවිෂේ. විෂේ රූප වලින් ගන්න එතන පටන් ගන්නේ. විෂේ රූප. අටවිෂේ රූප හට ගන්නකොට ඉස්සෙල්ලාම හට ගන්නේ භූත රූප, ප්‍රසාද රූප. මෙන්න මේවා හරියට කාන්දම් කියන වර්ගයේ වාස්. කාන්දම් කියන්නේ කාටවත් ඇහැට දකින්නවත් බෑ. කාන්දම කාන්දමක් වශයෙන් අන්වීක්ෂයෙන් දකින්නත් දව්‍යවස්තුව දකින්නවා. කාන්දමක් තියෙන බව දැනගන්නවා. ඒකට ප්‍රතිචාර දක්වන යමක් තුලින්. එහෙමයි කාන්දමක් තියෙන බව තේරුම් ගන්න. ඒකට අවශ්‍ය කෙන යකඩ කැලලා ක්‍රියාත්මක වෙන හැටි දැකලා, ඒකට අවශ්‍ය කෙන බාහිර ද්‍රව්‍යයක් ප්‍රතිචාර දක්වන හැටි දැකලා, එතන කාන්දමක් ඇති නිසා එහෙම ක්‍රියාත්මක කිරිය නිගමනයේ වහිනවා නිසා. එහෙම සම්බන්ධයක් ඇතුව කාන්දමක් තියෙනවා කියන නිගමනය කරන්න බෑ. කාන්දම් කැලලක් වගේ තියෙන කාන්දම ෆොටෝ ගහලා පෙන්නන්න කිව්ව පෙන්නන්න බෑ. ෆොටෝ කියලා වැඩි ඉන්නේ. ඒකේ තියෙන වෙනසක් තියෙනවා. අන්න ඒ වගේ. මේ අතිසියුම් රූප කලාපයන්ගෙන් ඉස්සෙල්ලාම හත ගන්නවා භූත රූපය. අරූප ලෝකේ තියෙන්නේ ඔන්න ඕවා. අරූප ලෝක කියන්නේ හේතුව. රූපයන්තරෝ, වේදනාවෙන්තරෝ, සංඥාවෙන්තරෝ, සංකාරෙන්තරෝ, විඥානයක විහිදීමක් නැහැ කියලා බුද්ධ දේශනාව කියනවනම්. විඥානය පමණක් අරූප ලෝකේ තියෙනවා කියලා ගන්න බෑ. මේ අරූප ලෝකේ කියන කතාව කාගේද? රූප දැක්කේ නැති අන්‍ය පුද්ගලින්ගේ කතාවක්. අරූප ලෝක කතාව. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියලා වෙන් කරගත්තේ ඒයි. බුදුරජාණන් වහන්සේ එහෙම එකක් වෙන් කළේ නෑ. උන්වහන්සේ පෙන්වන්නේ රූපෙන්තරෝ, වේදනාවෙන්තරෝ, සංඥාවෙන්තරෝ, සංකාරෙන්තරෝ, විඥානික ගමනක් හිටීමක් වැඩිවීමක් චුතියක් නොකිය. එනකට රූපයක් තියෙනවා. රූපේ අපි නොපෙන නිසා කියන අරූපයි කියේ. විශේෂ නැති නිසා. අනේ විශේෂ වෙන වට්ටමට ආපුවාම භූත මහා භූත වෙලා එකතුනහම විශේෂ වෙනවා. අනේ මහා භූත රූපයන්ගෙන් තමයි බ්‍රහ්මයන්ගේ කායිකත්වය හැදිලා තියෙන්නේ. මහා භූත මට්ටම. ඒ රූප මහා භූත වෙනවා. මහා භූතයන්ගේ සූක්ෂම ගණීබාන රූප හට ගන්නවා ධාතු වශයෙන්. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියලා ධාතු වශයෙන් ගණීබාන වෙච්ච එකේ සූක්ෂම කුල තමයි දිව්‍යයන් අතර තියෙන්නේ. ගණීබාන කුලසල ගන්න මිනිස්සුන් අතර තියෙන මේ වාපස් කිනිසුලන් මේ ජල තියෙන මේ ටික හට ගන්න. ඉතින් මේ ආකාරයෙන් හට ගන්න ක්‍රම තියෙනවා. ඉතින් ඒ ක්‍රමෙන් හට ගන්න පරිසර තියෙනවා. අපිට පේන්නේ කාන්දම් පරිසරයක් වගේ. ගවයේ පරිසරයක් අපිට පේන්නේ. නමුත් ඒ පරිසරයේ තුල ඒ જાතියම කයක් ඇති යම් කෙනෙක් ඉන්නවනේ. ඔහුගේ නියම පරිසරය ඒකයි. ඒකේ හටගත් ඒවා ඒකට ගෝචරයි. සූක්ෂම ඉන්ද්‍රියන්ට ගෝචර වෙනවා. මේ සූක්ෂම ඉන්ද්‍රියන්ට ගෝචර වෙන නිසා දිව්‍ය ලෝකයේ ගෝචර වෙනවා සූක්ෂම ඉන්ද්‍රිය. සූක්ෂම ආපෝ තේජෝ වායෝ වලින් ධාතු කුලසින් හටගත් ඒ. මේ සූක්ෂම වූ ආපෝ තේජෝ වායෝ වලින් ධාතු කුලසින් හටගත් ශරීරයක් ඇති දෙවියන්. ඒක ලෝකයක්. ඒකමයි ප්‍රතිආරක් වාගේ. ඒ ලෝකේ තියෙන ගස්කලම් පුණ්‍ය ඉන්ද්‍රියෙන් හටගත් ඒ. ගංගා, දියාලි, ආශි පරිසරයේ පුණ්‍ය ඉන්ද්‍රියෙන් හටගත් පුණ්‍ය විපාක වශයෙන් භාවිත දේවල්. බබල හතර දෙනේවා ඒකෙහි නෑ. ඒ සූක්ෂම දේවල් ලැබිලා ඉන්නේ පුණ්‍ය ඉන්ද්‍රියෙන්. ඒ හටගන්නේවා හෙදී. ඒ මට්ටමේ මේ මානසිකත්වයක් ඇති අයද දැන් ඉරිදී බල ඇති කෙනෙක් අවිඥා වලින් තමන්ගේ ශාරීරිය පරිවර්තනය කිරීමේ හැකියාවක් ලැබුවා. එයාට පුළුවන් තමන්ගේ මේ ජනීවන මස්ලේකයි පරිවර්තනය කරගන්න. දේව කායිත පරිවර්තනය කරන්නේ හරියට. ඒතකොට වෙනවා හිටිවිච්ච ගස්කලම් පරිසරය ඔක්කොම වෙනවා. ඒ පුණ්‍යෙදී අතීත සම්පත් ඇති පරිසරය දකින්න පුළුවන්. ඒ පරිසරය යන්න පුළුවන් අසුර කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථා තියෙනවා. දැන් සෞද මේ කාලදේවල තාපසතුමා බෝසතාණන් වහන්සේ ලෝකේ පහළ වුණා කියන වෙලාවේ එයා හිටියේ තාවදීන්තියට ගිහිල්ලා අර නන්දල උයන කියන සක්‍ර දෙවියන්ගේ උයන විවේක සුවයෙන් හිටියේ විවේකයෙන් හිටපු වෙලාවක් ඒ වෙලාවේ දේවතාවෝ හලුපිලි වනමින් ඔළුවර සම්දෙමින් සතුට වෙනවා දැකලා මොකද තමයි සතුට වෙන්නේ කියලා ඇයි ඔබ වහන්සේ දන්නේ නැද්ද මහ බෝසතාණන් වහන්සේ මිනිස්ලෝ පිළිසිඳ ගත්තා මිනිස්ලෝ උපන්නා ඒ විතරේ අහලා තමයි දික්කලතා වක්ලසණින් ඇවිල්ලා හද මාලිගාවට ඇවිදලා අර කුමාරයව බෑදැක්ක කියලා පෙන්නන ඉතින් අන්න ඒ වගේ අවිඥා ලාභී අයට පුළුවන් තමන්ගේ කය පරිවර්තනය කරගන්න ඒ වගේ තැන් වලට යන්න දෙව්ලෝට වබලෝට යන්නත් පුළුවන් ඒ මට්ටමට සූක්ෂම වෙලා යන්න ඉතින් ඒකට ඒ වෑ තියෙන්නේ මේ තියෙන ආකාරයෙන් තමයි නෝ පුණ්‍යයේ තියෙන නිසා සියල්ලෙන් පිරිසිදුව පහළ වෙනවා. ඒවා සුද්ධ පවිත්‍ර කරන දෙයක් නෑ. ගස් කොළන් වල කොළ වැටෙනවා කියලා දෙයක් නෑ. සුද්ධ කරන්න ඕනේ. පිරිසිදු කරන්න ඕනේ කියලා එහෙම කට්ටියක් අසල සෝදක වෙන්නේ නෑ. එහෙම අවශ්‍යතාවයක් නෑ. ඒවා පුණ්‍යයේමයි හටගන්නේ, නිර්මාණය වෙන්නේ, අතුරුදහන් වෙන්නේ, පිරිසිදු වෙන්නේ ඔක්කොම ඒ කතාව. එහෙම ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයටයි හටගන්නේ. මේ ධාතු මට්ටම් වල ඒ විහමතාවය විඩාකාරයි. ඒක දකින්න ඕනේ වෙන්නේ කොහොමද කියලා. මානසිකත්වයේ අනුවම තමයි වෙන්නේ. දැඩිව වදන මට්ටමේ මානසිකත්වයක් ආපුහම ගණී භාවන දේවීන් හටගන්න ඕනේ හතර ධාතු. මේ මිනිස් ලෝකේ ඉන්නේ කාමයන් දැඩිව වදනයි. කාම ආස්වාදයේ විඳරමදි. ආස්වාදයේ විඳින්න ගියාම ආස්වාදයේ හීන වෙන තව ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. දැන් අපි යමු උපමාවක් අරගෙන මෙහෙම බලන්න ඕනේ. පුංචි ළමයෙක් හුරතල් වෙනවා දැක්කොත්. හරි හුරතලානි කිය කිය බලා ඉන්නවා ඉනහවෙ. හුරතල් කතා ක්‍රියා දැකලා. ඊට තවත් හුරතල් වෙනකොට වලා ගන්න හිතෙනවා. වලා ගත්තා උ තවත් හුරතල් වෙනවනම් ඉබින්ද හිතෙනවා. තවත් හුරතල් කරනවනම් අල්ලා පොඩි කරනවා. ඉර කරගන්න. අර ආස්වාදයේ විදිහට ගියහම තව පැත්තක් මතුවෙනවා. එකක් තමයි ඒක දැඩිව බදන් දෙන්නේ. දැඩිව බැදුවට ආස්වාදය අඩු වෙනව නිසා වැඩි වෙන්නේ නැහැ. නමුත් මනසේ ස්වභාවයක් තියෙනවා ආස්වාද ජනක දෙයක් දැක්කොත් ඒක දැඩිව ලඟ ගැනීම බැහැගනි. මෙන්න මේ හේතුව නිසා මේ මනුස්ස ලෝකයේ තියෙන මනුස්ස කාමී ස්වභාවය කාම ආස්වාදයේ සමග දැඩිව බැඳගන්න මානසිකත්වයක් දෙක හැකියාවක් වෙච්ච එකක්. මිනිහා දැඩිව බැඳිච්ච දෙයක දැඩි ගණී වල විචාව රූප තියෙනවා. හැබැයි ආස්වාදේ අඩු වෙනවා. ආස්වාදේ අඩු වුණා කියන්නේ දැඩිව බැඳ ගන්න මානසිකත්වය වයින් කරගන්න බෑ. නිදහස් වෙයි, නිදහස් කාමයේ. දැඩිව බැඳෙන අවස්ථාව ඉක්ම යනවා. එතකොටයි ඒක නිදහස් කාම සුවේ ලබන්නේ. ඉතින් ඔබ දකින්න ඕනේ අයුතු මෙ. දැඩිව වැදෙන කාමයන්ගේ ස්වභාවය. ජැඩිව වැදෙන කාමයන්ගේ ස්වභාවී ස්වභාවය තමයි ආස්වාදී අඩු වෙනවා බන්ධනේ බලවත් වෙනවා මෙන්න මේ ගති ලක්ෂණේ තමයි මනුෂ්‍ය තිරිසන් දෙක ඉන්නේ ඒක තමයි ඒ ඇයිද හිජාදී ස්වභාව හටගන්නේ ඔතනින් ගියාට පස්සේ ඒගොල්ලෝ හිතන්නේ ජැඩිව වැදෙන එක ආස්වාදී විශේෂ ලක්ෂණයක් හැටියට ආස්වාදී වැඩි වෙනවා කියලා නමුත් සිද්ධ වෙන්නේ ආස්වාදී අඩු වෙනවා ඒකට ආස්වාදීන මත් වෙච්ච පුද්ගලයාගේ ස්වභාවය දැඩිව වැදින්න උත්සාහ කරනවා ඒක තවත් මිනිස්සු වෙලා ගියොත් සූසිත කාමී ඇති වෙනවා ඒ බඳු අයද ඊර්ෂ්‍යා කරනවා අනිකට මේ සම්පත්තිය නොවේවා කියලා ඒකට පහර ගන්න ඊට පස්සේ ඒ පුද්ගලයා අර දැඩිව වැදින කයකින් තියෙන ආස්වාදයේ වෙනුවට මහා විපාකයකට භුක්ති විඳින හේතු වාසියක් වෙනවා හැබැයි දැඩි කය හදගත්තොත් විපාක සීමා වෙනවා විපාක භුක්තිය බලවත් වෙදින්න කියලා කය විදිගෙන දැන් දෙයාකාරයකින් සූක්ෂම කය ලබන්න හේතු ලබනවා කැප විපාක භුක්තියට මේ ගණී භවන කයකින්ද දුක් විපාක භුක්තියට ගණී භවන කයකින්ද ගණී භවන කය සීමාජ්‍ය සීමාසහිත භුක්තියටයි දුක හෝ සැප දෙකට උරුත් වෙන්නේ බලවත් වූ සැප සම්පත් ලබන්න හේතු වෙන පුණ්‍ය කර්මයකින් බලවත් පාප කර්මයකින් දුක් විඳින්න හැටි මේ කයින් බැරි නිසා කර්ම විපාක වශයෙන් විපාක සත්‍යයෙන් ලැබෙන සූක්ෂම කය. ප්‍රේතයින්ට ඒ වගේ අපාගත සත්වයින්ට එවන් මහා දුකට ඔරොත්තු දෙයි. යලි යලි කර්මජ වශයෙන් නැගී සිටින්. එවන් සූක්ෂම කයක් ලැබිලා උන් දුක් විඳින. අනන්ත දුක් විඳින. උන් විඳින දුක මිනිස් කයකින් විඳින්න ඉඳලා මිනිස් කය විඳින යන නිසා. මිනිස් කයකින් අපා දුක් විඳින්න බැහැ. තිරිසන් දුකලා ඔරොත්තු දෙන්නේ නැහැ මිනිස් කය. දැන් සමහර අවස්ථාවල මිනිස්සු බල්ලන්ට ආයුධ වලින් කොටනවා. ගල් වලින් ගහනවා. බලපුවාම මේ කලව පැත්ත කකුල් පැත්ත කැයිල ඇදම අතු වෙනවා. මහ ගෙඩියයි දිනලා. සාගන් දී ගන්න බෑ. මේක මැරෙයි කියලා හිතෙනවා. කොහට හරිලා කිඳිරි ගගා දේව කකා ඉන්නවා. දවස් තුන හතර ගියර වතුම අපුරට යනවා. බලපුවා තුවාලෙම දොය. දැන් මිනිහෙකුට කවුරු හරි ගහනවා ගලකින් හරි ආයුධයකින් ඇදම අතු වෙන්නේ කකුල. පුළුවන් දේව කාලේ හොඳ කරගන්න. මිනිහා වැරෙන්ඩත් ඒක ඇති කුණ වේල. පණුවන් ගහලා ඉන්නේ සදාගේ පණුවහ කියලා පස්සේ බලන හොඳ වේල. අනේ මිනිස් කය තුල තියෙනවා මිනිස් කයින් ගණී භාවන කය තුල තියෙනවා එක්තරා තිරිසන් දුකේ මට්ටවල ඔළු දෙන කයක් තියෙන නිසා ඒකට කරපින කයක් හැදෙනවා. ඒකයි ඒ දුකර ඔරොත්තු දෙනවා දුක විඳිනවා. සීන දෙන්නේ නැහැ වැරෙන්නේ. ප්‍රතිණක් දීලා විලයි නම් ඒකත් දුක විඳින හොඳ වේල. මිනිහෙකුට මේ මට්ටම බැරි නිසා බේත්පත්ය කරගෙන හොඳ වෙන මට්ට වෙන මට්ටක මිනිහයි. ඇති වෙන මිනිසේ දෙවියන්ට දිව්‍යමය පංචකාම ආස්වාදයේ විදිහ මේ මනුස්සකම බැරි නිසා ඒකට ඔරොත් දෙන්නේ නැති නිසා සූක්ෂම පුණ්‍යෙද්දී 15 වෙනි කයක් ලැබුණා. ඒකේ අසීමිත ලක්ෂණ, අසීමිත හැඩය, අසීමිත සුවය දරන ඔරොත් දෙන වට මේ කය. ඒකෙන් මේ මනුස්ස ලෝකයේ විදිහ පංචකාම විතරලා දහස් වාරයක කෝටි වාරයක පංචකාම ආස්වාදය. ඒ කයින්ට ඔරොත් දෙනවා විදිහ. නිසා මේ දෙවියන්ගේ දිව්‍යමය කාමී මිනිස් කාමී උපමා කරන්න බෑ කියලා පෙන්නනවා මෙතේ කයි කියන්නේ. ඒකයි ස්වභාවය. කය සකස් වෙන්නේ ඒ ක්‍රමයකින්. කර්ම ශක්තියයි ඒක තීරණය කරන්නේ. අති සූක්ෂම ලෝක විද්‍යාව, කර්ම ශක්තිය විද්‍යාව මහ බුදුමයි කර්ම විෂය අචින්තියක්. අති සූක්ෂම. කර්ම විෂය තමයි මේව තෝරන්නේ, හදන්නේ, විදන්නේ, වෙන් කරන්නේ ඔක්කොම. කම්මස කෝමි. මේ කම්ම විභජිත සත්තා හීනප්පණිදාය. කර්මයේ මේ සත්‍ය හීනප්පණිතාවසේ බෙදෙනවා කියේ තෝකයි. ඒ කර්මයේ සතු වෙලා. කර්ම වියගේ ඒ තරම් බලවත්. අපි නොදන්න පැත්ත, නොදන්න ක්‍රියාකාරීත්වය අපි සූක්ෂම ක්‍රියාකාරීත්වය කර්මයේ සිද්ධ කරමු. කර්මජ ක්‍රියාකාරීත්වයෙන් තමයි අපි ඇඟ ඇතුළේ මේ මුළු ඉන්ද්‍රිය පද්ධතිය හැදෙන්නේ. දැන් මේ හැදිලා දින ඉන්ද්‍රිය පද්ධතියේ සූක්ෂම ක්‍රියාකාරීත්වයේ විද්‍යානුකූල ක්‍රමයකට අදවත් විග්‍රහ කරන්න බැහැ. කොහොමද මේවා හැදෙන්නේ? ඇයි මේක හැදුනේ? ඇයි මේ වකුගඩු හැදුනේ? ඇයි හදවත හැදුනේ? ඇයි මෙහෙ මේ අහවල්ව තැඟල පිහිටියේ? ඇයි මේ ලේනහර හැදිලා ඉලිය ගමන් කරන්න දීප ක්‍රමයක් හැදුනේ? කවුද මේවා හැදුවේ? ඉතින් මෙහෙම බලනකොට අන්තිමට තෝරා ගන්න බැලුවාම මේක නම් සාමාන්‍ය කෙනෙක් වැඩක් නෙවෙයි, ਸਰව බලධාරී දෙවි කෙනෙක් වැඩක් කියලා නේද? අදෘශ්‍යමාන දෙවි කෙනෙක් මනසේම ආවගෙන එතෙන්ද යොමු කරලා ඉඳන් කොටසක් ඒ දෘෂ්ටියේ ඉන්න මේක නම් ඉතින් මේ හිත ගන්න. ඒත් තවදීම මේක නම් මේ මිනිහකට බලන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනේ හිත ගන්න. නම් මේ කර්ම ශක්තියේ ක්‍රියාවලිය අති සූක්ෂමයි. මේ සියල්ල නිෂ්පාදනය කරන ක්‍රමානුකූලව. ඒ තරම් සූක්ෂම දෙයක්. ඉතින් එහෙම තමයි ඒවා සකස් වෙන්නේ මේ විදිහට. මහා භූත සකස් වෙලා තියෙන්නේ. ඒ ආස්වාදයන්ගේ මට්ටමට විදින මට්ටමට සැප හෝ දුක ඔය ක්‍රමයටයි කය හැදී. කර්ම ශක්තිය ක්‍රියාකාරීත්වයෙන් වෙන් කළා, වෙනස් කරලා, අනුකූල කළා හදන්නේ. ඒක අපි දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ. දැනගන්නේ චිත්තජ. ශක්තියකින් ක්‍රියාත්මක වෙන්නේ කර්මජ. නැත්නම් කර්මජ ක්‍රියාකාරීත්වයේ හිතක් අවශ්‍ය නැහැ. හිතකින් තමයි කර්මෙ නිස්පාදනය වෙන්නේ. නිස්පාදනය කරාට පස්සේ හිතක් අවශ්‍ය නැහැ කර්මෙ. කෙලවුදී කරා හැටි ක්‍රියාත්මක වෙනවා. යම් කෙනෙක් එල්ල කරලා හිටන් අඹ කුකුරගෙන ගලකින් ගහනවා ළමයි. එල්ලේ හැරි ගලකින් ගැලවුණා. දැන් ගල යනවා අවකාශයේ යනවා අර ගැප් කරපු ශක්තිය. ඔය අතරේ එක පාර බෙල්ල කපලා ළමයා මැරුවොත් එහෙම. අර ගල යන්නේ නැද්ද? දුර්ණ ශක්තිය ක්‍රියාත්මක නැද්ද? ඒක ගල හරියට එල්ල කළා දිනා. ළමයා මිනි බෙල්ල කපලා කණියකේ මරලා දැම්ම ගල ගිහලා අඹ ගිරිය වගේ අඹ කුකුරු බිම වැටෙනවා. ඒක මෙන්න මේ වගේ අපි ජීවත් වෙලා ඉන්නේ චිත්ත ප්‍රබෝධ විලාහක නිස්පාදනය කරපු ශක්තිය. යමක් නිපදන නිපදෙවිවද. ඒක නිපදවනකම් ඒක ක්‍රියාත්මක කරන මේ අකාලේ මැරුවා කියලා හදිසියෙ මැරුවා කියලා හිත නැහැ කියලා. එයාගේ උපතේ හේතු නැති වෙන්නේ නේ. අර ශක්තිය ක්‍රියාවලියක් ඒක. උනාට පස්සේ එතන හිත හදගත්තාමයි දන්නේ. මම ඉස්සෙල්ලා අතන හිටියා දැන් මෙතන ඉන්නේ කියලා. ඒ දකින්නේ එහෙමයි. මේ හිතේ කරන වැඩ පිළ අපි හිතායි. ඒ කර්මයෙන් කරන වැඩ පිළ උත්පත්ති ප්‍රතිසන්දි ලබා දීම. ඒතන උපත්ති වශයෙන් ගෙල යාම කර්මයේ කර්මජයි. කර්මජ ක්‍රියාව. ආහාර දිරවීම කර්මජයි. හිතන්න ඕනේ හිතා කරන එකක් නෙමෙයි. ඒ විදිහේදී අරූප ලෝක අහං සත්ත බඹලෝ සතර මහා ධාතු පවතිද එසේ තිබෙනම් කුමන මට දැනෙයි තමයි විස්තර දුන්නේ. ආස්වාස පස්වාසෝ කාය සංකාරෝ සුෂ්ම ගැනීම හෙලීම කාය සංකාරයි. කුෂ්ම කාය සංකාර වෙන හැටි පැහැදිලි කරන්න කියලා කියනවා. මේ ආස්වාස පස්වාසෝ කාය සංකාරෝ කියන වචනේ මේ ආර්ය විනී ආස්වාස පස්වාසය ඉතලා තෝරාගත්තේ නැති එකේ වරද මේ තියෙන්නේ. ආස්වාස පස්වාස කාය සංකාරයි කාය සංචේතනා කාය සංකාරයි. තව ක්‍රමයකින් පෙන්නනවා. කාය සංචේතනා කියලා කියන්නේ මොනවද? ක්‍රියාකාරීත්වයට හේතු වෙනා වූ හිත තුල හටගන්නා වූ චේතනාවට කියනවා කාය සංචේතනා. නැත්නම් කාය සංචේතනා කියන්නේ චෛතසික ධර්ම. ආස්වාස පස්වාස කාය සංකාරෝ කියන එක තව විදිහකින් කියනවා. අර විදිහට කාය සංචේතනා කාය සංකාරා. වාචී සංචේතන අවචී සංකාර මනෝ සංචේතන මනෝ සංකාර ඔය විදිහට විග්‍රහ වෙනවා. නේ කාය සංකාර හඳුනාගන්නට ආස්වාද ප්‍රසවාස කියන අර්ථ දෙකක් තියෙනවා. අපි අද ආස්වාද ප්‍රසවාස කියන්නේ නාහින් අරගන්න හුස්මයි අරින හුස්ම අරින එකයි දෙකයි ආස්වාද ප්‍රසවාස කියන්නේ. දැන් මේ ආර්යවිනී ආස්වාද ප්‍රසවාස කියන්නේ මොනවද කියන එක ආර්යවිනී අනිත් සූත්‍ර වලින් දැනගන්න ඕනේ. මොකද මේ කල්ලි විද්‍යාවන් නැති නිසා අර්ථය දීලා තියෙන හුස්ම ගන්න එකයි අරණ එකයි තමයි ආරිවිණී ආස්වාද ප්‍රසාද කිව්වත් ඒකමයි කියලායි අදහස් තියෙන්නේ. මොකද හේතුව හෙලාටුවා නැති වෙලා ගිහිලා තේරවාදී අදහස් නැති වෙලා ගිහිලා පස්සේ කාලික ඉන්දියාවේ යෝගීන්ගෙන් ඉනාපු මේ වගේම මේ බ්‍රාහ්මණ ධර්මය අතුරු කරගෙන ඒගොල්ලන්ගේ ජීවිත අදහස් දීලා හිටන් ඒවෙන් හදපු අටුවාලි වට පස්සේ තමයි හුස්ම ආස්වාද ප්‍රසාදයට බැස්සෙන්නේ. ආස්වාද ප්‍රසාද කියන්නේ මේ නාහෙන් ගන්න හුස්මයි අරණ එකයි කියන එකට බැස්සෙවි එතන. එහෙම එකක් තියෙනව නැත්තේනේ. එහෙම අර්ථයකුත් තියෙනවා, එහෙම භාවනාවකුත් තියෙනවා. උෂ්ම ගැනීමේ හෙලීම මුල් කරගත්ත වායු කසිනේ මුල් කරගත් භාවනාවක් එහෙම එකක් තියෙනවා. එහෙම එකක් නැහැ කියන කෙනෙ මේ කියන්නේ. නම් මේ ආර්ය විනී ආස්වාස ප්‍රසවාස කියන්නේ මොනවද කියලා හොයාගන්න ඕනේ. ඒකේ විවිධාකාර දැන් තියෙන තවත් සූත්‍රලු. ඒ ආස්වාස ප්‍රසවාසය විග්‍රහ කරගන්න. සීහ සූත්‍රයේ තියෙන අඟුත්තිනිකායේ සීහ සූත්‍රයේ සීහ තේනාධිපති බුදුරාන් වහන්සේ දේශනා කරන යමෙක් මට ආස්වාස වාදී කියානම් කරුණ සහිතව කියන්නේ බවත් ගෞතමයන් වහන්සේ චාතුරු මාර්ග ඵල සංඛ්‍යාත උත්තම ආස්වාසීන් ආස්වාසක වූයේ එම උත්තම ආස්වාසී සඳහා දහම් දිසන්නේ එයින් සවුගනු දුක්මවන්නේය කියලා මේ සත්‍ය කරුණා. මෙන්න මට ආස්වාසවාදී කියන්නේ හේතුව කියන. දැන් ආස්වාසවාදී කියන්නේ ආස්වාසයෙන් නිවන් දකින්න පුළුවන් හෝ ආස්වාසයෙන් විමුක්ති ලබන්න පුළුවන් හෝ කියලා කුෂ්ම ගැනීම හෙලීමෙන් විමුක්ති ලබන්න පුළුවන් කියලා ඒ කාලෙත් මත තිබුණා. මොකද යෝගින් ඒවා කියලා බ්‍රහ්මන් සමග සම්බන්ධ වෙලා හිටන් විමුක්තිය ලැබුවා කියලා වචන කිව්වා. ඒක ඒකල් දිච්ච ආගමික මතයක්. ඒ මතයේ ඉදත් තිබුණා අදත් තියෙනවා. ඉතින් ඔය මතයේ සාහෘද වෙලා තිබිච්ච කාලෙක බුදුරජාණන් වහන්සේට ආස්වාසවාදී කියන ඒ හේතුවෙන් කියන්න බෑ කියලා පෙන්නනවා. චාතුරු මාර්ගඵල සංකේත උත්තම ආස්වාසින් ආස්වාස කරේ ආස්වාස වෙනවා. එහෙනම් ඒ ආස්වාසය මොකද හුලඟ නෙමෙයි. සතර දුක නිවා හැරීමේ ලබන්නා වූ අත්‍යසිල්ලක් ඇද්ද? අන්නේ අත්‍යසිල්ලට කියන ආස්වාසය. මේ ආරෙවිණී ආස්වාද වචකොත පරිබ්‍රාජික බුදුරහන් අහනවා පරිත්‍ථාම් ගුරුවරුන්. එවැනි අස්සාසප්පත්තෝ අස්සාසප්පත්තෝ කියන කෙටකින් අස්සාසප්පත්ත වෙනවා. ආස්වාස ප්‍රාප්තයි ආස්වාස ප්‍රාප්තයි, ආස්වාසයෙන් පූර්ණයි ආස්වාසයෙන් පූර්ණයි කියලා කියනවා. කෙටකින් දෙක කියන්නේ කොහොමද ඒක වෙන්නේ? ස්පර්ශ ආයතන හය පිළිබඳව උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීනෝ නිස්සාරණ සතුසේ දකීද එකල්ලි ආස්වාසයේ පූර්ණ මෙන්න පූර්ණ කරන ආස්වාසයක් ගැන කිව්වා. ඒ ආස්වාද පූර්ණ කිරීමේ මාර්ගයක් තියෙනවා ඇති තියෙනවා කියලා උත්තරයක් දුන්නා. ඒ මාර්ගය මොකද්ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එනම් මේ ආර්ය විනී තියෙන්නේ පූර්ණ කරන ආස්වාසම ආස්වාදය. ඒකට මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් මොකද්ද මේ ආස්වාද කිව්වේ? අස්වැසිල්ල. අස්වැසිල්ල කියලා කියන්නේ මොකද්ද? මේ සසර දුකට වාජනය වෙලා අනාථ වෙලා ඉන්නේ කියලා අස්වැසිල්ලක් නෑ. අනාථයක් නෙවෙයි. අස්වැසිල්ලක් ලබන්නම් කවදා හරි දුකෙන් නිදහස් වෙන තත්ත්වෙට පත් වෙන්න වෙන හදාතුනි. ඒ තත්ත්වෙට පත් වෙනවා නම් චාතුර්මාර්ග ඵල සංඛ්‍යාත නිවන් වගින් නෝ. අන්නේ නිවන් සඳහා තියෙන නිවනක් ඇද්ද? ඒ නිවනට කියනවා ආරිවිනී ආස්වාසය. ඒ නිවන සඳහා මාර්ගයක් ඇද්ද? ඒකට කියනවා ආස්වාස මාර්ගය. නැ ආස්වාස කරන්න කිව්වා පූර්ණ වෙන එක. මොකද ආස්වාද කරන්න කිව්වේ? කුසුම අදින්න කියන එක පපුව පිළින්න එක. ඒක නෙමෙයි මේ කිව්වේ. අස්වැසිල්ල පූර්ණ වුණා දාට මින් මතුවෙන මේ අන්තිම කයයි. මින් එහාට මට ලෝකේ සම්බන්ධ කිසිම දුකක් හා සම්බන්ධ නැති සියලු දුකෙන් මිදහා. මෙන්න මේ අස්වැසිල්ල පූර්ණයි. අනිත් දක ආස්වාසය පූර්ණයි. එහෙනම් මොනවද ප්‍රසවාස කරන්න කිව්වේ? මෙච්චර කල් ගත කිලියස් කුණු වල ප්‍රසවාස කරන්න. ක්ලේශ ගුණ වස්සාස කරගෙන අස්වැදිල නැවිති නිවන ආස්වාස කරමින් පරිසර කිරීමට කියලා මේ සති මේ ආරිවිනී ආනාපාන ආස්වාස ප්‍රස්වාස හන්දාමයන් ආනන්ද සබ්බේ සංඛාර අනස්සාතික ආනන්ද මේ සියලු සංඛාර අනස්සාතිකයි. ආස්වාස කරන වටිනාය වනේ සංඛාර කුලක නෙමෙයි සංඛාර කියන කුලක කුලක වායු ධාතු සංඛාර තියෙන්නේ වේදනා සංඥා සංකාර විඥාන හිත නාම ධර්මයන් කුලක රූප ධර්මයන්. මේ රූප ධර්මයේ කියලා උදලනාදී ආස්වාදයේ කියන්නේ නාම ධර්මයේ කියන්නේ හන්දාමයන් ආනන්ද සංභාබ්බේ සංකාර අනස්සාතික. මේ ආස්වාද කරන වටනාමේ සංකාර තුල නෑ. ඒ සියලු සංකාරම අනස්සාතිකයි. අත්තර ගුහම් පස්සාත කරලා දාන්න ඕනේ. පස්සාත කරනවා කියන්නේ එයා බහ කරලා ආශ්‍රයෙන් ඉවත් කරනවා. මේක තමයි ආනාපානිය කියලා කිව්වේ. මනසේ තියෙන අරගේ තේරුම් අරගෙන මම කරන කියන හිතන දේවල් සංකාර කියන කෙනෙකුට නැගෙන ඉවෙන් සාගීත දේශේත මොහේත හේතු වෙනවා කියලා බලලා පහ කරලා දානකොට පස්සාස කරනවා. එතන මොකද්ද පහ කරන්නේ? මොකද්ද දකින්න ඕනේ? පහ කරනකොට හිත පිටින් දෙනක් තියෙනවා. හිත පිටින් නිවන. අත්‍යරි වෙන වැල්මී මිදී මේ ලෝකේ ඉන්නේ. අනේ නිවන ආසාස කරමින් ලෝකේ පස්සාස කරනවා. ඔය ක්‍රියාවලිය මොන ක්‍රමෙන් හරි කරන්න පුළුවන් නම් එතන සිද්ධ වෙන්නේ ආනාපානිය. ඒ ආනාපානි දැනෙන කරන්නේ ඒ කාර්යවිනි ආනාපාන භාවනාව. හුස්ම මුල් කරගෙන යන අයට ඒක කරගන්න ක්‍රමයක් තියෙනවා. පංචකාමියෝ ආපෝ ධාතුවයි පඨවි ධාතුවයි තේජෝ ධාතුවයි මුල් කරගත්ත ක්‍රියාකාරීත්වයේ අත්‍යවශ්‍ය දේවල්. දැවෙන ස්වභාවයේ, තද වෙන ස්වභාවයේ, සැලෙන ස්වභාවයේ ඔකේ තියෙනවා. පංචකාම ආස්වාදේ. නිදහස් වායුවක් තියෙනවා. ඒක රූපාවචරයි. පංචකාමෙන් තොර ජීවිතය නිදහස් ජීවිතයට ගලපෙනවා. මෙන්න මේ අදහස මුල් කරගෙන පංචකාමයේ පස්සාස කරන්නේ. අර වායුවේ ස්වභාවය ආසාස කරනවා. මේ පටන් ගන්න. වායු මට්ටමෙන් ඉඳී ඉතියට පස්සේ කය වායුවකගේ සැහැල්ලු වෙලා පාවෙලා ධානයට පත් වෙනවා. අනේ එතකොට අධ්‍යක්ීමක් ලැබෙනවා. පංචකාමිය දුක් සහිතයි. පංචකාමියන්ගේ සැනසුම දිනනවා කියලා හොයාගෙන ගිහලා ගිනි විඳින්නේ. දැවෙනවා තැවෙනවා. හද වෙනවා සැලෙනවා. මේ ගති ලක්ෂණ එකක්වත් මෙතන නැහැ. අනික්ම වායනවා. ඊට පස්සේ දකින්නවා වායෝ ධාතුව කියන එකක් තියෙනවා නම් වායෝ ධාතුවේ ස්වභාවයක් ඇද්ද ඒකත් සලු. ඊට වඩා ශාන්ත එකක් තියෙන ආලෝක ධාතුව. ආලෝක ධාතුවල හිත හිටිනවා. ආලෝක ධාතුවල හිත හිටලා වායෝ ධාතුව පස්සාස කරලා දානවා පහ කරලා දානවා. ඊට පස්සේ ආලෝක ධාතුව. ආලෝක ධාතුව තුළින් අංගවසක විග්‍රහ කරගෙන ඉන්නවනම් ෘත්‍ය අධ්‍යානී දිපේන අගවසංග ආලෝකයෙන් හදාගෙන ඉන්නවා. ඒකට උත්සාහයක් වීර්යයක් දෙමින් ක්‍රියාත්මක වෙන්නේ මේ භෞතික ලෝකේ දෙන්නේ. ඒ හිස් වැඩ පිළිවෙලින් හදාගෙන උපකරණ වලින් මට වැඩක් නැහැ කියලා අදහස ආපුවාම මේ ටික අහ කරපන් තනිකර ආලෝකයක් වෙන්නේ. රූපයික් නියුව. රූප ඉක්මවලා එකම රූපයක් වුණා, එකම ආලෝක රූපයක්. අන්න ඒකී අත්තරපත් වුණා කියන එකලාවටපත් වුණා, ඒකී අත්තරපත් වුණා. දැන් ආලෝක ධාතුවෙන් හදාගත වෘත්ති අයින් කළා, පහ කර දැම්. ඊට පස්සේ දකින්න ආලෝක ධාතුව කියන්නේ ඒකත් ගුලි කරගෙන හදාගෙන තියෙන එක, ආලෝක ධාතුව. ඒකත් අහ කරන්න පුළුවන්. ඒක ප්‍රධානී කරුවා ලෝකෙ පේනවා. ලෝකෙ බලාගෙන තියෙන ආලෝක ධාතුව නැවති ආකාශයේ බලාගෙන තියෙන වචනේ පේනවා. විඥාණයෙන් ආකාශයේ බලා ඉන්නවා කියන එක ආකාශ ධාතුව පයින් කරන්න පුළුවන්. ඒකත් පස්සාත කරනවා. එතන ඒක ඒ ජීවන අතරින් මිලව සැනසෙල්ල ආසාර කරනවා. නිවන් සුවය. අන්න ආසාර පස්සාත යන්නේ. ඊවලි ප්‍රහාණයන අනන්තයේ ප්‍රහාණය වෙච්ච දැනීමකවත් විඥාන අන්තයයෙන් එතනින් මතුවේ. ආකාශ අන්තයයෙන් ඉක්මවල විඥාන අන්තයයෙන් ගිය අවස්ථාව. අන්න විඥාන අන්තයයෙන් ගියා අපි ඊට පටන් ගන්නවා. විඥාන අන්තයයෙන් අලංකව විඥානේ බිහිදිලා තියෙනවා. දැන් රූප ධාතු ඉක්මගිලා නාම ධාතුගේ ස්වභාවය දකිනවා. අනන්තව විඥානේ නිකන් විහිදෙන්නේ නැහැ, උත්සාහයේ විහිදේ විහිදුවන්නේ කියලා දකිනවා. ඒ උත්සාහයේ විහිදත් අතරගහම එතන නිදහස් වෙලා දැක්කහම ඒකත් අතරගහම විඥානේ පස්සාස කරනවා. විඥානේ පස්සාස කරලා දැම්මල පස්සේ අන්න අර බාහිර ලෝකේ හා සම්බන්ධ කිසිවක් නැති ඉතිරි වෙන විඥාන මාත්‍රයක් ඉතිරි වෙනවා. මුං ඇටයක් තරම්, කඩල ඇටයක් තරම්, බත් ඇටයක් තරම් ප්‍රමාණයක දැනෙන විඥාන මාත්‍රයක් එයි පිට මොකුත් නැහැ ලෝකේ හා සම්බන්ධ. ආකිඤ්ඤාඥායතර අවස්ථාවේ ඒකත් දකින උත්සාහ වීර්යෙන් ගොඩනගාගෙන තියෙන දෙයක් කියලා. ඒ උත්සාහ වීර්ය අතරේ කොච්චර නිදහස ගියද ගන්න, නිදහසේ ශාන්තිය දකින්න නිවන ආස්වාද කරනවා. ඒ ටික පස්සාත කරගාම ඒකත් ගෙවිල යනවා. බලයින් දැද්දි ගෙවිලා ඉතින් අවැටිය තරම් වෙනවා, ඉදි කටුට තරම් වෙනවා, අන්තිම කුඩා විලා එක ඉවර වෙන දැනකොට තියෙන ජීවත් වෙන්න ඕනේ කියලා. ජීවිත ආශාවට ආයි ලෝකේ ආශාත කරන පස්සාත කළිත ලෝකේ මනෝ සංකාර ආශාත කරන දැනීම හැදීමට ඉඩතියි. ආයුක සාර්ණේ වෙනවා. අර පොඩි මට්ටමක ආයතන නැවත ආයය කිල්ල යනවා. ඉතින් නේව සංඥා ආසඤ්ඤා නේව සංඥා ආසඤ්ඤා කියන්නේ එතන. කොච්චරයි ක්‍රියාත්මකයි. මනසින් ගොඩනගෙනවා, ගෙවිල යනවා, ආයෙ ගොඩනගෙනවා, ගෙවිල යනවා. ඒක උඩ දකින්නවා. හිත කියලා දෙයක් නැහැ. දැනීම හැදීම කියන්නේ ගොඩනගෙන දෙයක්. ගොඩනගෙන නිසා විද්‍යාමාන වෙලිය. ගොඩනගීම නැතර කාලනම් එහෙම එකක් ලෝකේ නැහැ. එහෙනම් මේක සංඛාරයක් නිසා සංඛාරයන්ගේ ප්‍රතිඵලයක් පේන හැටි නිසා හිත කියලා දෙයක් තියෙනවා කියලා මුලාවටපත් වෙලා නිසා මොකද හිත කියන්නේ? ගොඩනගෙන නිසා විද්‍යාමාන එකයි. එහෙනම් ලෝකෙට තියෙන නාම ධර්මයි රූප ධර්මයි කියන්නේ ඔක්කොම ගොඩනගෙන නිසා විද්‍යාමාන වෙන මායා දර්ශනයක් නිසා මායාවල් නැරෙන්නේ. සැනසුමගින් ඉඳලා එකක්වත් ඔතනනේ. ඔය පූර්ණ අත්දැකීම ලබාගෙන ලෝකෙන් නිදහස් වෙනවා වගේ අදහස දෙනකොට දැනීමෙන් නිදහස් වෙනකොට වේදනා සංඥා නතර කරනවා. ක්‍රියාත්මක වෙන්නේ නැතුව ගියාම නිවිලා ගියා ඉවරයි. නිරෝධ. දැන් හිතන කෙනෙකුත් නැහැ, දැනීමවත් නැහැ, හැදිලා සංඥා වේදනා නිරෝධය නවන්කුර සමාපත්. ඔන්න ඔතෙන් ගියාට පස්සේ ඔය හැටි යන්න තේන පහ කරන් දෙයක් නැහැ. පස්සාස කළා ලෝකෙ ඔක්කොම. ආ සබ්බේ සංඛාර අනාස්වාසිකගේ සියලු සංඛාර ආසාර විරහිතව දැකලා අත්හැරලා ඉවරයි. එින් එහාට තව සංඛාරයක් ඉතුරු වෙලා තිබුණා දැන්. දැකලා පස්සේ පස්සාස කළේද පස්සාස කළේ ඉවරයි. ආස්වාස කළේද උපරිම නිදහස ආස්වාස කළේ ඉවරයි. ඊට පස්සේ දකින්න විපාකස් සංදී තව තියෙනවා. ඒකට කරන්නේ දෙයක් නැහැ. ඒක ඉවරෙන්නේ කවද්ද? අවදාහරි ත්‍විතියක් ආවදාට පරිසන්දිය කියලා ශක්තිය ඉවරලා ඉවර වෙයි. නැවත ගොඩනගන්න හේතුවක් ඇත්තේ නැහැ. චන්දරාගේ සාමුලින් තුන් ලෝකේ ඉවරයි. එහෙනම් මෙන් එහාට ගොඩනගන එකක් නැත්නම් පූර්ණ ආස්වාසිය එදාටයි කියලා දකින්න නිවනේ පූර්ණ ආස්වාසිය එදාට කිසිම සැනසෙල්ල අලුවක්. මෙන්න මේ ආස්වාසිය පූර්ණ කරගත්ත දාර කියනවා නිවන් සුවය පූර්ණ කරගත්. ආනාපානිය පූර්ණ. ඔන්න ආරි විනේ ආනාපාන. මේ අද හුස්ම ඇදලා බල බලා ඉන්නවා, ඒක නිවන් සතිය. අනාරියංග එකක් අරගෙන බෑ. ඒකේ යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. යන්නේ ওই ක්‍රමයේ. ওই ක්‍රමයේ දන්නේ නැත්නම් ඔය ආස්වාස ප්‍රසාරගෙන වායු ක්‍රමෙන් නිවන් දකින්න බෑ. ඒ ක්‍රමයේ අද නෑ වෙහිලා. ඒකයි මතු කරලා පෙන්නන්නේ මෙන්න මේකයි ක්‍රමයේ. ওই ක්‍රමයේ අනුගමනය කළා ඒකේ නිවන් දකින්න පුළුවන් කියලා. ඒ ක්‍රමයට දොස් කියලා හරියන්නේ නැහැ. ක්‍රමයේ වරද්දාගත්ත එකටයි දොස් කියන්නේ. හුස්ම ඇදලා නිවන් දකින්න පුළුවන් ද කියන්නේ වරද්දාගත්ත ක්‍රමයේ අනුවයි නිවන් දකින්නක. ওই ක්‍රමෙන් පුළුවන්. එහෙම විමුක්තිය ලබන්න පුළුවන්. ඒක යථාර්ථය දැකලාම යන්නේ. මේ ඔය ප්‍රේමිත සකස් කරගන්න. සිංහල අලුත් චාරිත්‍ර වල ආර්ත්‍ය දෙවි මෙයා කියන ඔක්කොම මේ අර බාහිර යෝගී ක්‍රමවලින් ලෞකික ශාස්ත්‍රයන් පිළිබඳ දැනගෙන හිටපු යම් කිසි යෝගී ඍෂිවරු මේ විෂ ඩක්‍රේ කරකින හැටි දැකලා එකින් එක අවස්ථාවෙන් අවස්ථාව උදා වෙනකොට මේ සත්‍යයේ පැවැත්මේ එකලා කාණ්ඩයක් වෙන් කරලා අරගෙන ඒ කාණ්ඩයේ ක්‍රියාකාරිතේ විශ්වයේ ක්‍රියාත්මකේ චක්‍රයේ හැදෙන හැටි දැකලා ඒකේ ආරම්භයක් එනවා, ගෙවිල යනවා, ආරම්භයක් එනවා, ආයිත් හැරේ ගෙවිල යනවා, මේ මහා චක්‍රේ ගෙවිල යන අවස්ථාවක් අවුරුද්දකින් ගෙවිල යන්නේ. අන්න චක්‍රය බල්ල වෙලා ඔකුණ රාශීන් රාශියට සූර්යයා මුල්තරගෙන සූර්යාගේ රාශි චක්‍රය අල්ලගෙන ඒ අනුව මේ භ්‍රමණ චක්‍රයේ ක්‍රියාත්මක වෙන හැටි බලලා ඉතින් හදපු ශාස්ත්‍රයක් මේක. ඉතින් පරිසරයේ යම් ආකාරයකට පරිසරයේ ක්‍රියාකාරීත්වය අපේ භෞතික බලපෑමට විවිධාකාර හේතු ඇති කරනවා. ඒක එහෙම නෑ කියන්න බෑ. නෑ කියන්න බෑ කියන්නේ මොකද? හරියට මාස ගාන වෙන් කළා කියන අහවල් කාලෙට ගස් වැල් මැරෙන කාලෙ. කාලයක් වෙන් කළා. කොහොමද කාලෙ වෙන් වුනේ? ඔය කායි පරිසරයේ වෙනසක් වුණේ නැහැ. ඉතින් අපි ඒ කාලේ මාස 12කට 12 ආකාරයක පරිවර්තනයක් නන්දීලා. මේ විශ්ව පරිවර්තනයේ ක්‍රියාත්මක භෞතික පරිවර්තනය වෙන හැටි පෙන්නනවා. ඒක බොරුවක් කියලා නැහැ. දොරු වෙනවා කියලා කියන්නේ ඉදෙනවා. ගස්වල කොළ හැලෙන ඉදෙන්නේ. දොරු අතු කාල. අතු ඉදිලා. නාස්වේ චතු ඔක වැටෙනවා. දොරු අතු කාලේ කියන්නේ එතන දුරුතු කියලා නම දැම්මේ. දුරුතුමා ඒ කාලේ තමයි ගස්වල කොළ වැටෙන්නේ. නව අංකුර වෙන කාලයක් එනවා ඊළඟට. නව අංකුර වෙන එක නවම් මාසයේ කියලා. නව අංකුර වෙනවා. ඊට පස්සේ ඒ කාර්යය ඊට පස්සේ ගස්කරන් වැළවෙන්නේ නව අංකුරයිල අලෝක වැළවෙන්නේ ඒ කාර්යය. ඒක වෙන කාලයකට ගන්න වැඩ වෙන එක. අලාදිය වැළවෙනවා පෙබරවාරි වෙනකොට ජනවාරි වෙනකොට ගස්වැල් මැරිලා පොළොව වැටිච්ච අලායි වැළවලා එනවා නව අංකුර දාගෙන යන නව මාසෙ. ඊට පස්සේ මොකද කරන්නේ? ඉනිහිටවල ආරාධනා කරලා මිනිසු ගොවිදැන්ගෙන මුල් කරගෙන අයෝ කොන්නම හැදුනි. ඊළඟට බලනකොට අර දඬු වැදිනා පොළ දාගෙන ඉන කාලයක් එනවා. ඉනි මැද පැනලා තියෙන මැද ඉනි පැන කාලේ මැද ඉනි වාසය වෙනවා. ඊට පස්සේ හැදිලාවිලා ඉතින් අලුතෙන් මල් පිවෙන මල් පොහොට්ටු එළියට බහින කාලයක් එනවා. බක් මාසය කියලා කියන්නේ බක් කියලා කියන්නේ බිහි වෙන කාලේ. පොහොට්ටු බිහි කරන කාලේ. ඒ මාසේ පොහොට්ටු බිහි වෙනවා. මල් පොහොට්ටු. බක් මාසය කිව්වා ඒක. ඊට පස්සේ හැඩ වැඩ වෙලා ලස්සන වෙලා සුන්දර වෙච්ච වෛසාඛ්‍ය ගතිය ලක්ෂණ ඉති කාලයක් එනවා. විවිධාකාර සාක්ෂි කියන්නේ සුද්ධතාවයක් පෙන්වන මල් පිපිලා තියෙන කාලයක්. වෛසාඛ්‍ය කාලේ ගියා විලක් වාස කිව්වා ඒක. ඒකෙන් හැදුනට පස්සේ ගෝවිතාන මුල් කරගෙන හටගත්තේ ඉස්සෙල්ලාම හටගත් අස්වැන්න තමයි පස්සෝලා තියාගන්නේ. ඊළඟට අස්වැන්න කන්නේට ගන්න. ඒකට පස්සෝන මාසේ පොසොන මාසේ කියලා. පස්සෝන මාසේ තමයි පොසොන. ඉතින් ඒක කළාට පස්සේ මොකද වෙන්නේ? ඊළඟ මාසේ ගෙඩි හැදිලා ඔක්කොම වෙලා පස්සවා ගන්න හොඳ කරල් ටික ඉවරයි. දැන් ඉතින් ඔක්කොම බොල් කරල් හැදෙන කාලේ එනවා. ඔක්කොම බොල් වෙලා යන කාලේ ඇහැල කාලේ. ඇහැල කාලේ කියන්නේ ඇතුලේ හිස් වෙලා යන කාලේ, බොල් වෙලා යන කාලේ. ඔක්කොම ගස් වලින් හැදෙන කාලේ හැදිලා ඉවරයි. එළවලු පළතුරු හැදෙන කාලේ හැදිලා ගෙවිලා යන කාලේ. ඇහැල කාලේ ඇහැල මාසෙක. ඊට පස්සේ මොකද? උන් මොනවා කරන් දෙයක් නැහැ, වැඩක් කරන කාලේ නෙවෙයි නිකන් ඉන්න කාලයක්. අද වගේ තුන් කල් යර මහ දෙකක් වැඩ කළෙත් නැහැ, කන්න තුනක් වැඩ කළෙත් නැහැ. මුලින් එකක් වැඩ කළා ගත්තට පස්සේ වැඩ කොහොම ඉවරයි නිකන් ඉන්න කාලයක් එනවා. මොනවත් නැහැ කතා. ඉතින් ඉන්න කාලේ. ඒ කාලේ තමයි ඉතින් ඔය ආගුණ දන් දෙනවා මොන හරි කරනවා බින්දහම් කරනවා ඔහොම වැඩක් කරලා කරන්නේ නැතුව නිකන් ඉන්න කාලේ නිකන් ඉන්න කාලේ තමයි නිකන් නිකි නිකි. ඊට පස්සේ මොකද කරන්නේ? අනිසරේ ආචාරය පොළොව බිඳිනවා. බින්න කරනවා කියන්නේ බිඳිනවා. නැවතත් වෙන්නේ අවශ්‍ය දේවල් හිටවන්න පොළොව බිඳින කාලයක් එනවා. බින්නර කාලය කියලා කිව්වේ බිඳින කාලය. ඒකට බිනර මාසය කියනවා. ඊට පස්සේ වපුරනවා. වපුර මාසය වප් කාලය කියනවා. වපුරන මාසේ කන බොන දෙයක් නැහැ ඊළඟින කාලයක් එනවා. අනුගේ තියෙන දිනයක ඉල්ල ගන්න. ඉල්ලන කාලේ ඉල් මාසේ කිව්වා. ඊට පස්සේ අර ඉඳපුවා උඳු වැනි දේවල් අරගෙන. වපුරන කාලය කියලා දිනවා. ඒක තමයි විරෝධ කාලේ කරන් තියෙන සෞභෝගය. උඳු වපුරන කාලේ උඳු වප් මාසේ කිව්වා. ඉතින් ওই මාස 12ට හැදිලා දිනවා කාල 12 පරිසර 12. ඒ පරිසර 12 ක්‍රියාකාරීත්වය ඉදත් එකයි අදත් එකයි. ඉතින් පරිසර 12 ක්‍රියාකාරීත්වය කියලා නැවත වාරයක් දොරු අතු විහිලා හිටන් නව අංකුර වෙන කාලේ තමයි ආයි පටන් ගන්න. මේ හැම දෙයකම චක්‍රයක් ඔය යන්නේ. ඒ මහ චක්‍රය ක්‍රියාත්මක වෙන කාලිත අවශ්‍ය කරන 12 මාසයකට මාස 12ක් හතරක්. ඒ කාල චක්‍රය අරින් මේකට අවුරුද්දක් වෘද්ධ එකක් කියනවා. වර්ධන එකක් වුණා. ඊළඟ වර්ධනේ ඊළඟ අවුරුද්ද හට ගන්න එක. දෙවෙනි වෘද්ධේ. ගහ කපල වැළුවාම එක එක වෘද්ධේ වෙනවා. සැල්ලෙන් සැල්ල පිළිලා දිනවා ගහින්. ගහ කපල ආයුෂ කියන්නේ ඒක. මොකද? එක එක අවුරුද්දේ වැඩි වීමයි කොටසක් තිබුණ නැත්නම්. ගහ කපල තියෙන සැලියොලි. ගහේ ආයුෂ කියන්නේ බැහැ. මම කද කියන්න පුළුවන්. එහෙම ශාස්ත්‍රයක් තියෙනවා. ගහේ හරස් කරලා කපලා මේ ගහ මෙච්චර අවශ්‍යයි කියනවා. අවුරුද්දක් අවුරුද්දක් ගානේ වෘද්ධත්වයටපත් වීම ගහේ වෙන්නු කරනවා විශේෂයෙන්. අන්න ඒ වගේ තමයි අවුරුද්ද කිව්වේ ඒක. මේක අපිට ඕන හැටියට වෙනස් කරන්න බෑ. ඒක ලෝකේ පැවැත්මට භෞතිකව මේ පිළ ලෝකේ පිළ ලෝක විද්‍යාව දාන ඉතිවරු මේ ලෝක ක්‍රියාකාරීත්වය දැකලා ඊට අනුකූලව හදලා දුන්න එක. ඉතින් ආරම්භයක් කරන හැම අවස්ථාවකම චිත්ත ප්‍රසාදයෙන් ආරම්භ කරපළ. මනසාචේ පසන්නේ ඉන වාසතිවා කරෝත්වා සතෝනා සුඛමං විදිනි වෘද්ධ එකක් යන නව අවුරුද්දක් එනකොට වෘද්ධයක් වැළෙනකොට ප්‍රසන්න මනසකින් චිත්ත ප්‍රබෝධින් ප්‍රහාදීන් පහළ වෙලා වැඩ කරපළා කියලා. ඉතින් සකස් කරන දේවල් කන බොන දේවල් හදලා කණ්ඩ බොන දීලා ඒ වගේම තරහ මනහ නැති කරගෙන සමගිය සමාදාන නැති කරගෙන කලගුණ සලකලා ඉතින් බුලත් හුරුළු දීලා ඒ ආකාරයෙන් ගරු ගල විපන්න ගරු කරලා මේ ආදි වශයෙන් ආරම්භ කරන නව චිත්ත ප්‍රබෝධින් නව නැව දෙයක් එන්නේ. ඒක බොහොම ප්‍රසිද්ධ වෙන ප්‍රබෝධිනෝ ඒක කරපුවා. ප්‍රහන්න මනසින් ප්‍රවැට යහපත් වෙන නිසා. ඉතින් ඊට අනුකූල වන්නා ධර්මානුකූල ක්‍රමයක් තමයි ඒ අවුද්ද කියන්නේ. ඒක අබ්ඩෝ නැතිට වෙනස් කරන්න බෑ. ඒක වෙනයි. විදක් වෙනයි. අවුරුද්ද වෙනයි. විදක් කියන එකේදී අපි කරගන්නේ වෙනම ක්‍රමයක්. ඒක ඊට වඩා ගැඹුරු පැත්තක්. ඉතින් ඒක විග්‍රහ කරන්න වෙලාවක් නෑ. ඒක අපි කරා. අපි නැවතත් ඒ වගේ ප්‍රශ්න වලට ඉස්සර ගමු. අද දවසේ ඒක කරලා සාකච්ඡා කරන්න වෙලාවක් නෑ. සෑම සුදු වෙනකම් අපි